දෙදහස් දාහත වසරේ තුන්වැනි මාසේ දාසය වන දින භාවනා වැඩසටහන ප්‍රහාණය කළ යුතු දුක් රැසක් තියෙනවා. සුලාගෙන දරාගෙන ජීවත් විය යුතු දුක් රැසක් තියෙනවා. උසුලාගෙන දරාගෙන ජීවත් විය යුතු දුක් රැස උසුලාගෙන දරාගෙන ජීවත් විය යුතු අතර ප්‍රහාණය කළ හැකි දුක් රැස ප්‍රහාණය කළ යුතු වෙනවා. සසරට හේතු වෙන අපායට හේතු වෙන විවිධ දුගති තත්වයන් වලට හේතු වෙන අවිද්‍යා සහගත මනස සාංසාරික මනස අපිට ප්‍රහාණයට පත් කරන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් කමක් නැහැ ජීවත් වෙලා ඉන්නේ කායිකව තියෙන ලෙඩ දුක කුසගින්න පිපාසය මැසි මදුරුවන්ගෙන් තියෙන කරදර සීතල උෂ්ණ වලින් තියෙන කරදර අපිට එහෙම ප්‍රහාණය කරන්න බෑ. අපි ඒව ඉවසීමෙන් දරා ගන්න ඕන. කය විසින් කයේ දේ දරා ගන්න ඕන. අපිට පුළුවන්කම තියෙනවා ඒ හැම දෙයක් අතරකම අර මානසික දුක කියන කොටස විතරක් අයින් කරන්න පුළුවන්. මොනම පීඩාවක මානසික දුක කොටසක් තියෙනවා, කායික දුක කොටසක් තියෙනවා. ඒක නැති කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙකුට තමන් කැමති පරිදි වස්තු සම්පත් මිල මුදල් නැහැ කියලා. ඒ නැති නිසා හටගන්න කඩුපාඩුවේ දුක ඒ කෙනාට තියෙනව වෙන්න පුළුවන්. නමුත් ඒ කෙරෙහි පවතින මානසික දුක නැති කරගත්තාම ආර කායික දුක පමණක් විඳිනවා. නමුත් මානසික දුකක් නැහැ. කුසගින්නේ සිටියත්, ගසක් යට සිටියත්, පැලක වාසය කළත්, මාලිගාවක වාසය කළත්, පයින් ගියත්, වාහනයක ගියත්, හටත් නැතත් එයාට ඒ මානසික දුක නැතුව ඒ පොදු සම්මුති දුක පමණක් ඉතිරිව තියෙන්න පුළුවන්. එතකොට බුදු කෙනෙක් කායිකව දුක්ඛ පීඩාවන් වලට ලක් වුණා, රෝගාබාධ වලට ලක් වුණා, සීතල උෂ්ණ වලට ලක් වුණා. නමුත් කිසි විටක මානසිකව ඒවා බලපෑවේ නැහැ. ඉතින් අපි අන්නේ කොටස් දෙක හොඳින් අඳුන ගන්න ඕන. එකක් තමයි ලැබුවා වූ ඒ ආත්මය තුල තමන් දරාගත යුතු ඒ දුක් රැස එයා දරා ගන්න එක පුරුදු වෙන්න ඕන. ඒක තමයි මේ මනුස්ස පංචස්කන්ධයක් ලැබුවට පස්සේ තියෙන ස්වභාවය. ඒක තමයි. එහෙන් එහාද තියෙන ප්‍රහාණය කර හැකි ධර්ම වන ඒ ලෝභ ද්වේෂ මෝහ මානසිකත්වය ඉවත් කරලා, පවිත්‍ර කරලා, පිරිසුදු කරලා, ප්‍රහාණය කරලා, නිරෝධයටපත් කරලා, විමුක්තියටපත් කරන එක තමයි ඥානවන්ත කෙනාගේ යුතුකම. ලෝකේ දෘෂ්ටි ගැනීමෙන් කෙලෙස් දුරු කරගන්න පුළුවන් කියන කල්පනාව තමයි මුළු ලෝකෙම තිබුණේ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ දෘෂ්ටි ගැනීමෙන් නෙමේ දුක ප්‍රහාණය කරන්න පුළුවන්, දෘෂ්ටි නොගැනීමෙන් කියලා එක සාගත්තේ. සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. අපිට මේ ලෝකෙටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සම්මාදිට්ඨිය කියන එකට දෘෂ්ටියක් හදාපු එක. බෞද්ධයන්ට වෙච්ච ලොකුම හානිය ඒක. සම්මාදිට්ඨිය කියන එකට දෘෂ්ටියක් හදාපු එක තමයි ලොකුම හානිය. දෘෂ්ටියකින් දෘෂ්ටියක් ප්‍රහාණය කරන්න බැරි වග බුදු පියාණන් වහන්සේ තේරුම් ගත්තා, වටහා ගත්තා. ඒ නිසා දෘෂ්ටි නොගැනීමේ භාවනාව, දෘෂ්ටි නොගැනීමේ සීලය, දෘෂ්ටි නොගැනීමේ ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව හැදුවා. සම්‍යක් ප්‍රතිපදාව කියන්නේ දෘෂ්ටි නොගැනීමේ ප්‍රතිපදාව. සම්මා දිට්ඨිය, දෘෂ්ටි නොගැනීමේ දැකීම. දිට්ඨිංච අනුපගම්ම සීලවා, දෘෂ්ටි නොගැනීමේ සීලය කියන එක බුදුරජාණන් වහන්සේ ලෝකට පෙන්වා දුන්නා, හඳුන්වලා දුන්නා. ඉතින් ඔන්න ඕකයි බුදු පියාණන් වහන්සේගේ තථාගත මාර්ගය. මේ අප කතා කරන්නේ නොදැක්ක මලමාලි ගැන නෙමෙයි, දැක්ක මලමාලි ගැන. අප දේශනා කරන්නේ කේලමක් නෙමෙයි. පොතේ තිබුණට, පරම්පරාවෙන් ආවට, වැඩිහිටියෝ කිව්වට, මහා ප්‍රඥයෝ කිව්වයි කියන මතේ ඉඳලා නෙමෙයි මේ දේශනා කරන්නේ. ඒ නිසා කේලමක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කොට දැක අවබෝධ කරගෙන දේශනා කරන්නේ. එතකොට අර කේලම් කියන එකේ බණත් එක්ක ගලපලා බලනකොට මේක ටිකක් වෙනස්. මොකද අර කේලම හරිම රසවත්, හරිම උජාරුවට තියෙනවනේ. ඒගොල්ලන්ගේ අහුවා මේක දැක ප්‍රත්‍යක්ෂ කොට තියෙනවද කියලා. එක්ක බොරුවට කියන්න ඉඩ තියෙනවා දැක්කයි කියලා. එහෙම නැත්තම් දැක්ක නෑ කියලා කියන්න තියෙනවා. දැක්ක කෙනා අයත් ඉන්නවා. ඒ අය දැකලා ඒක පැහැදිලි කරනවා. ඉතින් පින්නතුනේ, පින්නතුන්ගේ තියෙන ඥානයේ තරමට, මොලේ තරමට තමයි තමන්ට සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. අපි විදුලි පන්දම් ගත්තාම සමහර වෙලාවල තියෙනවා පොඩි විදුලි පන්දම්. ඒකෙන් යන්න පුළුවන් යාන්තම් අඩිය තියලා යන්න පුළුවන් අඳුරේ පැටලෙන්නේ නැතුව. සමහර අයගේ ටෝච් එකේ බැටරි බැහැලම යනවා. බැහැලම ගියාම එයාට අඩිය තියලා යන්න පේන්නේත් නැහැ, සතෙක් සර්පෙක් ඉන්නවද පේන්නේත් නැහැ. සමහර අයගේ විදුලි පන්දම තියෙනවා, ඒක බොහොම දුරට වදිනවා. එයාට ටිකක් වටපිටාවක් පේනවා, ටිකක් දුරක් පේනවා. හොඳට අඩිය තියලා යන්නත් පුළුවන්. තව එක්කෙනෙකුට පුළුවන් වෙනතුනේ මෙහා කන්දේ ඉඳන් එහා කන්දේ තියෙන ඈත තියෙන දෙයක් වුණත් බැලීමේ හැකියාව තියෙනවා. ආන්න ඒ වගේ අපේ මේ ඥාන කියලා කියන්නේත් ඒ වගේ දෙයක්. මෙතන ඉන්නෙත් එහෙම. අඩි දහරිතාවක විදුලි පන්දමක් තියෙනවා, ටෝච් එකක් තියෙනවා, ෆ්ලෑෂර් එකක් තියෙනවා, වැඩි ආලෝකයක් තියෙන ෆ්ලෑෂර් එකක් තියෙනවා. කවුරුත් හිතන්න එපා මනස නියඳ කර ගැනීම, සද්ද නැතුව ඉඳීම, බිම බලාගෙන ඉඳීම, එන එන සිතුවිලි අයින් කර කර ඉඳීම වගේ පටු දෙයකින් නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම හිකට බොරු කරන්න එපා. එහෙම දෙයකින් නිවන් දකින්න බෑ. එහෙමනම් ඉතින් සරණයි. මේක විදර්ශනාවක් තුළ, ලොකු පරේක්ෂණයක් තුළ ස්වාමීන් වහන්සේගේ වචනය ගැඹුරින් පරේක්ෂණය කිරීමෙන් ඔබට මේ ප්‍රතිලම්භය ලබන්න පුළුවන්. තේරෙනවද? දැන් ඖෂධ ගහක් තියෙනවා. ඖෂධ ගහලා වාඩි වෙලා හිටියත් එයාට ඒ වෙදකම හම්බෙන්නේ නැහැ. ඖෂධ ගහ දිහා බලාගෙන හිටියත් ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඖෂධ ගහ වර්ණා කරමින් සිටියයි කියලත් එයාට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඖෂධ ගහට වතුර වක්‍ර වක්‍ර හිටියයි කියලත් ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. මොකද අපි කරන්නේ? පස්පංගු අරගෙන තම්බල බොන්නු. ඒකත් පතාට එකට සිදවා ප්‍රමාණයට ගෙන. මෙන්න මේ විද්‍යාව තියෙන මොන. ඉතින් මම දැකලා තියෙන්නේ දැන් ඖෂධ ගහ වටේ සමහර අය කැරකෙනවා. සමහර අය ඖෂධ ගහට වතුර දම දම ඉන්නවා. සමහර අය ඖෂධ ගහ දිහා බලාගෙන ඉන්නවා. සමහර අය ඖෂධ ගහ වරුණා කරනවා. සමහර අය ඖෂධ ගහ නදවාදි වෙලා ඉන්නවා. ඉතින් බොහොම ඥානවන්ත පුරුෂයෙක් ඇවිල්ලා මේ ගහේ පස් පංගුව කඩාගෙන සමෝගෙන පතාතයකට සිඳවා බීලා තමන්ගේ උන්න අසනීපේ සනීප කරනවා. තමන්ට උවමනාවක් තියෙන්න ඕන, තමන්ගේ දුකෙන් නිදහස් වෙන්න තමන්ට දුකක් තියෙනවද කියලා තමන් අඳුනගෙන තියෙන්න ඕන. ඒ දුක ප්‍රහාණය කරන්න ඕන. දුකක් නැත්තම් ප්‍රහාණය කරන්න දෙයක් නැහැ. මොනවද දුක? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ. තමන් කැමති දේ නොලැබීම දුකයි. ඒ වගේ ආදී වශයෙන් තියෙන දුක් රසක් පංච උපාදානස්කන්ධය නිසා ගැඹුරු මානසික දුකක් මේ කියන දුක් රස තමන්ට තේරෙන්නේ. ගැඹුරු මනසින් මේ දුක් රස ඉවත් කරන්න ඕන. කොහොමද? යථා අවබෝධයෙන්. මේ සියල්ල රැස් වෙන්නේ අවිද්‍යාව නිසායි, මේ සියල්ල දුරු වෙන්නේ විද්‍යාව නිසායි. සරල සිද්ධාන්තය. මේ සියල්ල රැස්වන්නේ අවිද්‍යාව නිසායි, මේ සියල්ල නැතිවන්නේ විද්‍යාව නිසායි. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව හේතුවෙන් රැස්වීමකුත්, විද්‍යාව හේතුවෙන් දුරුවීමකුත් තියෙනවා. එහෙමනම් ඔබ තුළ විද්‍යාව උපදවන්න ඕන. දර්ශනය තුළ විද්‍යාව උපදවන්න ඕන. අපි කොහොමද කියලා කල්පනා කරලා බලමු. එක ප්‍රශ්නයක් 10 දෙනෙකුට දීලා විසඳන්න. එක්කෙනෙක් ප්‍රඥාවක් මොලයක් නැති මෝඩ මිනිස්සෙක්. තව එක්කෙනෙක් පොඩ්ඩක් ඥානය ප්‍රඥාව තියෙන කෙනෙක්. තව එක්කෙනෙක් මධ්‍යස්ථව දකින්න පුළුවන් යම් ප්‍රඥාවක් තියෙන කෙනෙක්. තව එක්කෙනෙක් ගොඩාක් ප්‍රඥාවක් තියෙන කෙනෙක්. තව එක්කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක්. ඊළඟට ඉහළ ඵලයක් ලබාපු සකදාගාමි ඵලය ලැබූ කෙනෙක්. අනාගාමි ඵලය ලැබූ කෙනෙක්. අරිහත් ඵලය ලැබූ කෙනෙක් ඉන්නවා. ඊළඟට බුදු කෙනෙක් ඉන්නවා. පසේ බුදු කෙනෙක් ඉන්නවා. එක ප්‍රශ්නයක් මැද තියෙනවා. කාටත් පොදුවේ මුණ ගැහෙන ප්‍රශ්නයක්. අපි හිතමුකෝ තමන්ගේ ඉඩමෙන් අඩි 5ක් අල්ලගෙන කියලා හැබැයි මිනිස්සු. ඒ එකම ප්‍රශ්නේ මේ 10 දෙනාටම ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතමු. මොහොතක් බලන්න ඔවුන්ගේ ප්‍රඥාවේ ආලෝකයට අනුව ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය. ඔබ හිතනවද එකම විදියට මුහුණ දෙයි කියලා? නෑනේ. අර මොලයක් නැති මිනිස්සයා මොකට කරන්නේ? කැත්තක් අරගෙන ගිහලා එයා පැත්තේ මිනිස්සයා ගැටි ගන්නවා. මෙයා මිනිස්සයා කැත්තෙන් ගැටි ගාවොත් නීතියට අහුවෙයි කියලා පොල්ලෙන් ගහනවා. ඊට පස්සේ මිනිස්සයා කටින් බැලලා පාඩු කරගෙන නතර වෙනවා. ඊළඟ මිනිස්සයා පොලිසියට කෝල් කරලා මේක කරලා විසඳ ගන්න බලනවා. ඊළඟ මිනිස්සයා ඒක සුහදව කතා කරන විසඳ ගන්න පුළුවන් කල්පනාව. මොකටද මේක හේතුව කියලා විදර්ශනා කරලා බලන්න. ඊළඟ මනුස්සයා ඕක මට ඉතින් හැමදාම ගෙනියන්න පුළුවන් එකක්. ඔය මනුස්සයාගේ මොකක් හරි කෝන්තරයක් හරි පරණායකට හිලව් වෙන්න හරි තමයි ඔය මනුස්සයාව කල්ලා ගන්නෙ. ඔය ඔන්නේ කමක් නැහැ කියලා අතහැරලා දානවා. තව එක්කෙනෙක් ඔය ආදි පහිනේ ඔය ආදි 10ක් මෙහාට ගලලා ගහගන්න කියලා කියනවා. තව එක්කෙනෙක් කියනවා ඔයා ඉතින් ආදි පහක් මොකට දන්නේ, ඔයා මේකත් පාළුවේ තියෙන ඉතින් මේකත් වගා කරගන්නකෝ කියලා කියනවා. තව එක්කෙනෙක් මේක අතහැරලම දාලා ඉවර වෙලා යනවා. තව එක්කෙනෙක් මේ මිනිස්සයාට කරුණු පහදා දීලා ධර්මය කියා දීලා ඒ මිනිස්සයාගේ හිත සහනයටපත් කරගෙන ඒ මිනිස්සයාගේ ඉඩමත් මේ ඉඩමට ඇදගෙන ඒ මිනිස්සයාත් මහාන කරගන්නවා. කරුණු පහදා දීලා බුදුරුව එහෙම නේද? විරුද්ධව ආපු කට්ටිය අවසානයේ මහාන කරගෙන අතර වෙනවා. මේ එකව ප්‍රශ්නයකට මුහුණ දෙන විවිධ ක්‍රම විවිධ ආකාර. ඉතින් ඔබටත් එච්චරයි තියෙන්නේ. ඔබත් මේ මානසික ප්‍රශ්නෙට මුහුණ දෙන ආකාරය. දැන් මේක කාගෙවත් ප්‍රශ්නයක් කරගෙන විසඳලා වැඩක් නැහැ. ඔබ ඔබේ ප්‍රශ්නේ ගන්න ඕන. හරි. ඔබේ ප්‍රශ්නේ මුල් කරගෙන ඊට පස්සේ ධර්මයේ විසඳුම හොයන්න ඕන. ධර්මයේ විසඳුම හොයලා ඔබේ ප්‍රශ්නෙට ඒක සම්බන්ධ කරන්න. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ වාහනයක රේඩියේටර් එකේ ප්‍රශ්නේ. එයා ඒක අඳුන ගන්නවා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? රේඩියේටර් එක ගලවගෙන ඒකේ තියෙන නම්බරේ ලියාගෙන ඊට සමාන රේඩියේටර් එකක් හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා නිකන් ඉන්නේ. ඒක ගන්නවා. අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? හරි බාස් කෙනෙක් ලවා එයාගේ රේඩියේටර් එක එයාගේ වාහනයට සවි කරගන්න. එතකොට ප්‍රයත්නක වෙන පටන් ගන්න විසඳුම ලැබිලා. ඒ වගේ ඔබේ දුක අඳුන ගන්න ඕන. ඒ දුකට විසඳුමක් ඔබ හොයන්න ඕන. නිරෝධයක් හොයන්න ඕන. එතකොට ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ නිරෝධය හොයාගත්ත නම් ගෙනල්ලා අම්බ ගන්න ඕන. අමුණගෙන බලන්න ඕන. ස්ටාර්ට් කරලා බලන්න ඕන කොහොමද කියලා. දැන් වැඩි. දැන් වාහනේ යනවනම් හරි. ඕන් ඔය ක්‍රමේ තියෙන ඔය ක්‍රමේ තමයි ඔය කිව්වේ චතුරාර්ය සත්‍ය. ඔය දේ හැම තැනම පාවිච්චි වෙන්න ඕන. ඉක්මනින් ඉක්මනින් පාවිච්චි වෙන්න ඕන. කවුරුත් ඔබට පිළිසරණ වෙයි කියලා හිතන්න එපා. හාමුදුරන්ට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔබ සොයනවා නම් විතරයි ධර්මය හම්බ වෙන්නේ. එහෙම නැතුව වෙන කෙනෙකුට කරන්න බෑ. ඔබ සොයන්නේ නැත්නම් බුදුහාමුදුරු ළඟට වෙලා හිටියේ ධර්මය හොයන්න නැතුව. නිවන් දැකේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක දවසයි එක මොහොතයි දැක්කේ. ධර්මය හෙව්වා. ධර්මය දැක්කා. ඔබ ධර්මයේ සාරය. ධර්මයේ සාරය. වචන අල්ලගෙන ඉන්න එපා. සමහර වෙලාවට දැන් ඉතින් අපිට කරන්න මුකුත් කිව්වේ නැහැ. ඔහි නිකන් ඉන්නේ තියෙන්නේ කියලා හිතන්න එපා. මේ කියන හැම දෙයක්ම ඔබට විදර්ශනා කරන්නයි කියන්නේ. තේරෙන්නේ නැහැ. විදර්ශනා කරනවා කියන එක තේරෙන්නේ නැත්නම් කල්පනා කරන්නකෝ. නේද? සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. එහෙම කිව්වම් කල්පනා කරලා බලන්නකො. කල්පනා එහෙමත් නැත්නම් හිතලා බලන්නකො කියලා කියන්න පුළුවන්. හිතලා බලන්න, කල්පනා කරලා බලන්න පුරුදු වෙනවා. දාර්ශනිකෝ එහෙමයි. හිතලා බලන්න දෙයක් තමයි ඉඳ තියෙන්නේ. උත්තරේ දෙන්නේ නැහැ. එයා උත්තරේ තේරුම් ගන්න ඕන. එයාගේ ඇඟට දැනෙන්න ඕන උත්තරේ. මේ උපකාරක ධර්ම ටිකක් තමයි දේශනා කරේ. කියන්නේ ඔබට අවශ්‍ය කරන ශ්‍රද්ධාව ඇති කරන්නත්, වීර්යය ඇති කරන්නත් අවශ්‍ය කරන ධර්ම ඇති කරගන්න. දැන් අපිට තව ප්‍රඥාව ඇති කරගන්න ඕන, සිහිය දියුණු කරගන්නට ඕන. ධම්මානුධම්ම ප්‍රතිපatti එකතු කරගන්න ඕන ක්‍රමානුකූලව. මේ දේශනාවක් අහන්න කියලා කියන්නේ නිකන් දේශනාවල් ඇහුවාම නිවන් දකිනවා කියන එක නෙමෙයි. දේශනාවක් තුල තියෙනවා පින්නතුනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම. ඒක මම එකින් එක එකින් එක මෙහෙම මෙහෙමයි කියලා තැනින් තැන කියව කියවා විභාගයකට ලියන්න කියා දෙන ක්‍රියාවලියකට මම කියා දෙන්නේ නැති වුණාට මේ දේශනාව ඇතුලේ දියුණු කරන්නේ ඔබ තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒව ඉගෙනගෙන තියෙන නිසා ඒව නැවත නැවත කියන්න ඕනේ නෑ දහම් පාසල් ළමයින්ට වගේ. ඒගොල්ලෝ දහම් පාසල් ගිහපු අය, ඒ වගේම සමහර අය අභිධර්මයේ උසස් විභාග කරපු අය, සමහර අය දහම් පාසල් ආචාර උපාධි කරපු අය, ඊට එහා උපාධි ගත්ත අය වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අධ්‍යාපන ක්‍රමය නෙමෙයි. මේ තියෙන්නේ ජීවිතේ පරිවර්තනය කරන ක්‍රියාවලිය, ජීවිතය වෙනස් කරගන්න ක්‍රියාවලිය. ඒකෝර වෙනස් කරගන්න ක්‍රියාවලිය දෙක අපිට ආගමක් නෑ. ඒකෝර එහම ආගමක් තියාගෙන නිවන් දකින්න ගියොත් එහෙම පැහැදම් බෞද්ධය හෙව්වොත් බෞද්ධ නිවනක් කවදාවත් හොයාගන්න බෑ. මොකද නිවන බෞද්ධ නෙමෙයි. නිවන බෞද්ධ නෙමෙයි. මේ ලෝකයට වැරදිච්ච ලොකුම දේ තමයි ආගමිකයා සොයන්නේ ආගමික නිවනක් ස්වර්ගයක්. ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. ජාතිකයා හොයන්නේ ජාතික විමුක්තියක්. ලෝකෙට තියෙන ලොකුම ප්‍රශ්නේ, ලොකුම ගැටලු ඒක. එනිසාය පිළිබඳව කල්පනා කරමින් කටයුතු කරන්න ඕන. මේ ධර්මයේ තියෙන ගැඹුරත්වය, ඒ ගැඹුරු කාරණේක කෙලවරට තමන්ගේ නුවණ විනිවිද යන්නේ නැති නිසා තමයි අදායට නිවන නැත්තේ. ධම්මපදයේ කියවෙන සූත්‍රයක කියවෙන ඒ කවුරු හරි ලියපු අර මතවාදය අටුවාව කියවලා අටුවාව ඊට පස්සේ හිතනවා දැන් මම හරි මම දන්නවා කියලා. ඒ පදේ දන්නවා, ඒ සූත්‍රය දන්නවා, ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිය දන්නවා කියලා හිතනවා. ඒක තමයි මුලාව. ඔය මුලාව කඩා ගන්න. ඔය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු එක නෙමෙයි. ඔය තියෙන්නේ අටුවාචාරීන් ලියපු එක. එතකොට ඒක අසත්‍යයි කියලා නෙමෙයි කියන්නේ. අටුවාචාරීන් ඒක තේරුම් අරගෙන ලියන්නේ නැතේ. නමුත් මේ බලන තැනත්තාට, බලන පුජ්‍යලයාට මේක තේරෙන්නේ නැතුව ඇති. විග්‍රහ වෙන්නේ නැතුව ඇති. දැන් අපි හිතමුකෝ නොදන්න භාෂාවකින් යම්කිසි මාර්ග විස්තරයක් ලියලා තියෙනවා. ඒ භාෂාව දන්න කෙනාට ඒ මාර්ග විස්තරේ තේරෙනවා. ඒ භාෂාව නොදන්න කෙනාට මොකද වෙන්නේ? එතෙන්ද ගිහිල්ලා එයා හොල්මන් වෙලා බලාගෙන ඉන්නෝ. මේ තියෙන්නේ අපි දන්න දි භාෂාව කියන්නේ. දැන් ওই බුරු මෙහෙම ගියාම ඒ ප්‍රශ්න තියෙනවා. ඔක්කොම තියෙන්නේ බුරුම භාෂාවේ. බුරුම භාෂාව දන්නේ නැත්නම් පාරේ ගිහිල්ලා ඉවරයි. අනිත් රටවල ගියාම ඒ රටට අදාළ භාෂාව තමයි තියෙන්නේ. ජපානයේ වේවා, චීනයේ වේවා. ඉතින් ඒ භාෂාව දන්නේ නැත්තම් මේ මොනසේ බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා කිසි අදහසක් එන්නේ. අහන්න ඒ වගේ ඒ පාලි බස වෙන්න පුළුවන්. ඒක දැනගෙන උන්වහන්සේලාගේ විෂය පද්ධතිය තුල උන්වහන්සේලා ලිව්වා. අපි යන්නේ පූර්ණ දැනුමක් අවබෝධයක් නැතුව නිසා අපි අනුමානයට ගන්න නිසා අර බෝඩ් එක වරද්ද ගන්න ඉඩ තියෙනවා. ඕ වෙලාවට තියෙනවා. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් තාම ගැඹුරෙන් එක බණපදයක් බැලුවොත් ඇති නිවන් දකින්න. එක බණපදයක් ගොඩක් ඕනේ. ඔය සූත්‍ර ධර්මවල තියෙන්නම එක එක බණපදයක් එක කාරණයක් තේරුම් ගැනීමෙන්ම තමයි නිවන් දැක්කේ මේ මුළු ඔක්කොම ඕනේ. ආර්ය ශ්‍රාංග මාර්ගෙම ඕනේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්මම කියලා හිව් වෙන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒ ආධ්‍යාත්මිකව පවතින ශක්ති ටිකක් තමයි විග්‍රහ කරලා දීලා තියෙන්නේ. ඒ ශක්ති ටික ස්වභාවයෙන් ඇති වෙච්ච සසරෙන් ඇති වෙච්ච අය ඉන්නවා. එතකොට මේ මිනිස්යාගේ අවසාන ප්‍රශ්නේ මොකද්ද කියලා බලලා ඒ ප්‍රශ්නේ විසඳනකොට මේ මිනිස්යා නිරෝගී වෙනවා. දැන් කයකට හැදෙන රෝග ලක්ෂ ගානක් ඇති. එහෙම තිබ්බට වෛද්‍යවරේ සනීප කරන්නේ ඒ ලෙඩට තියෙන ලෙඩේ විතරයි. එහෙම නේද? වෙලඩවට බෙහෙත් දෙනවද? ඒන මිනිස්යාට තියෙන ලෙඩේ මොකද්ද කියලා බලලා ඒ ලෙඩේට විතරයි බෙහෙත් දෙන්නේ. එතකොට තව දොස්තර කෙනෙක් ඉඳලා කියනවා කොහොම හරියන්නේ ඔය ලෙඩට ඔය ලෙඩේට විතරක් බෙහෙත් දීලා හරියන්නේ නැහැ. තව ලෙඩ 84000ක් තියෙනවා. ඒ ලෙඩ 84000ටම මෙයාට බෙහෙත් දෙන්න අනාගතයේදී හැදේ. එහෙම දෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් මේ ලෙඩට ඒ ලෙඩ 84000ම උගන්වන්න. එහෙම උගන්වන්න යන්නේ නැහැ. මොකද හේතුව වැඩේ කරන්න බෑ නේද? ඒවොත් එයා වෛද්‍යවරයෙක් වෙන්න ඕන. තේරුණානේ? ඒ නිසා මෙන්න මේ දේ වෙන්නේ නැහැ. අද ලෙඩ 84000ම ගැන යෝගියෝ හිටියද අර ලෙඩ මැරෙනවා ලෙඩේ උස්සන්න වෙලා. මොකද හේතුව අර අවශ්‍ය ලෙඩේට ප්‍රතිකාරය නැති නිසා. ඒ අවශ්‍ය ලෙඩේට ප්‍රතිකාරය හරියට ලැබුණොත් අන්න ලෙඩ සුවපත් වෙනවා. ඒ වගේ ඔබේ මේ මොහොතේ තියෙන ගැටලුව තමයි ඔබේ රෝගය, ඔබේ ලෙඩේ. එක ප්‍රශ්නයක් තමයි නිවන් දකින්න තරම් වීරයක් තියෙන, ධෛර්යයක් තියෙන මනස හරි අඩුයි. නිකන් සෝතාපන්න මාර්ගයට වගේ වැටිලා ඉන්න පුළුවන්. නමුත් ඔක්කොම ප්‍රශ්න වලටත් බය නැහැ. නමුත් කාට බය නැති වුණත් මාරයට බයයි. මාරයාගේ කිට්ටුවට යනකොට බයේ ආයුධ. තේරුණා? මාරයාගේ කිට්ටුවට යනකොට ආයුධ. හරියට අර ගෙදරකට යනකොට සරබල්ලා දඟවල ලියාගෙන එළියට එනවා කියලා දැනගත්ත ගමන්ම බල්ලට බයි දුවනවා වාගේම මේ මාර්යා අභියසට ගිහිල්ලා මාර්යාත් එක්ක සුවද සාකච්ඡාවක් කරන්න බෑ. ඇයි? බය වෙනවා. මාර පරාජය කරන්න, මාර්යාත් එක්ක සාකච්ඡා කරන්න මාර්යා ඉස්සරහට යන්න බයකම. ඒකට අවශ්‍ය කරන වීරිය ඔබ සතුව තියනවද කියලා බලන්න. ලෝකෙට දොස් පවර පවර ඉන්නවා, දේශකයන් දොස් පවර පවර ඉන්නවා. ඒක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඔබ ඔබට දොස් කියා ගන්න ඕන. ඔබ ඔබට නිග්‍රහ කර ගන්න ඕන. ඔබ ඔබටම නින්දා කර ගන්න ඕන. ගැඹුරින් කරුණු කාරණා විග්‍රහ කරන කෙනෙකුට පමණයි පින්තුනේ සත්‍ය දකින්න පුළුවන්. සත්‍ය සෑම විටම අපේ හිස මුදුනට අඟලක් උඩින් තියෙනවා. සත්‍ය සෑම විටම අපේ හිස මුදුනට වඩා අඟලක් උඩින් තියෙනවා. ඉතින් ඒ සත්‍ය ඔබේ ජීවිතේ කරගන්නේ කෙසේද? ඒ හිස මුදුනට උඩින් අඟලක් උඩින් තියෙන සත්‍ය සමග සම්බන්ධ වෙන්න බැරියයි. ඒ කතාව තමයි බුදු පිළිම වහන්සේලාට අර හිස මුදුනේ නිලුම් මලක් වගේ එකක් හදවණයක් හැදුවේ බුදු පියාණන් වහන්සේගේ පෙන්වන්න. ඒක තමයි නිවන පවතින හිස මුදුනට අඟලක් උඩින්. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න බැරිකම තියෙනවා මේ පුදුම සත්‍යයට. මොකද හේතුව මේ හේතුඵල ධර්මයක් නේ අපේ බෞද්ධ ඉගෙන ගන්න. ඒකයි නිවන් දකින්න බැරි. බුද්ධාගම හේතුඵල ධර්මයක් හැටියට තමයි අරගෙන තියෙන්නේ. බුදුදහම කියන්නේ හේතුඵල ධර්මයක් නෙවෙයි, හේතුඵල නිරෝධයක් ගැන කියන ධර්මයක්. හේතුඵල ධර්ම තිබ්බා ලෝකේ. හේතුවාදී තිබ්බා, හේතුකවාදීත් ලෝකේ තිබ්බා. ඒ හේතුවාදයට ඇදලා දැම්ම බුද්ධාගම. ඉතින් ඒ විනාශය තමයි සියලුම බෞද්ධයෝ අත්විඳින්නේ. ඉතින් හේතුඵල නිරෝධය. හේතුඵලයන්ගෙන් හටගන්න මේ සංසාරේ කොටු වෙච්ච හේතුව බුදුහාමුදුරුව හේතුවේ නිරෝධය සොයාගත්තා. අන්න ඒකයි අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළේ මේ தත්ත්වය. හේතුව ඒක නෑ, හේතු හේතුඵල ධර්මයක් බුදුහාමුදුරු දේශනා කරන්නේ නෑ. මේ හේතුන්ගෙන් හටගෙන හේතුඵලය තුල කැරකෙන මනුස්සයට ඒ ඇතිවෙච්ච විපත්තියට හේතුව. ඒ නිසා අපේ පින්නතුන් වටහා ගන්න ඕන කාරණය පැත්තක තියලා මතවාදවල රැඳෙන්න පටන් ගත්තා. ස්වභාවයට ඉඩදීම තුලින් අවබෝධ කරගන්න පුළුවන් සත්‍යයක් තියෙනවා, ධහමක් තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අනිත් ලෝකයේ සියලු දෙනාම සොයාගෙන තිබුණේ ස්වභාවයට ඉඩදීමෙන් නෙමේ. මම කියන පුජ්‍යලයා තමයි සියල්ල ලැබිය යුත්තේ. මම කියන පුජ්‍යලයා පළවෙනි සමාධිය ලබන්න ඕන, මම කියන පුජ්‍යලයා දෙවෙනි සමාධිය ලබන්න ඕන, මම කියන පුජ්‍යලයා තුන්වෙනි සමාධිය ලබන්න ඕන, මම කියන පුජ්‍යලයා හතරවෙනි සමාධිය ලබන්න ඕන, මම කියන පුජ්‍යලයා ශූන්‍ය තලයකට යන්න ඕන, එහෙම නැත්නම් මම කියන පුජ්‍යලයා නේව සංඥා නා සංඥා තලයකට යන්න ඕන, රූප තලයකට යන්න ඕන, අරූපී තලයකට යන්න ඕන කියලා ඔහොම තල හදාගත්තා. ඉතින් ඒ කොහේට ගියත් මම ඉතුරු වෙනවා. මොන තිබිච්ච ප්‍රශ්නේ? ඒ කොතෙන්ට ගියත් මම ඉතුරු වෙනවා. දැන් ඒ තලවල වගේම ඔය පින්නතුනුත් මනස එක එක විදියට හදාගෙන ඇතිනේ. මේ වෙනකොට අර විදියට ඉන්න ඕන, මේ විදියට ඉන්න ඕන, මේ ආකාරයට හැදගෙන ඕන, අර ආකාරයට හැදගෙන ඕන කිය කියා හදාගෙන ඇති. ඒ හදාගෙන ඉන්න හැමතැනකම කවුද ඉන්නේ? මොන විදියට හැඳ ගැහුවත් ඒ හැඳ ගැහු හැම විදියකම මම ඉන්නේ. ඉතින් පළවෙනි කාරණේ තමයි මේ ස්වභාවයට ඉඩ දීම. ස්වභාවයට ඉඩ දීම පුරුදු වෙන්න ඕන. අර සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන ඒ කාරණේ ඇතුළේ තියෙන ගැඹුර ඒ අය තේරුම් ගත්තොත් ඒ අය නිවන් දකිනවා. ඒ අය ඒක වාචික පාවයට පමණක් තියලා ඒගොල්ලෝ කරන්නේ සියල්ල දෙවියන්ගේ වහන්සේගේ කැමැත්ත කියන වාචික ධර්මයේ ළඟ තියාගෙන ඒගොල්ලෝ කරන්නේ සියල්ල තමන්ගේ කැමැත්තට වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මමත්වේ වැඩෙනවා. එහෙම නෙමෙයි සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට මමෙක් නැති වෙනකොට මෙතන පුජලෙක් නැති වෙනවානේ. ඒකෝල දෙවියන් වහන්සේ කියලා කියන්නේ කවුද? ගහ, කොළ, ඇල, දොළ, වලාකුළු, මහ පොළව, සුළඟ, මේ ශරීරය හැමදේම. ඒකද අපි වෙන වෙනම එක දෙයියෝ කියලා කඩලා දෙවිවරු කියන අරගොල්ලෝ ඔක්කොම මික්ස් කරලා එකට කියන දෙයියෝ කියලා. ඉතින් වරදක් නැහැ. අපි වාදෙයියෝ කියනවා, වලාහක දෙයියෝ කියනවා නේද? ආකාශ දෙයියෝ කියනවා, රුක්ෂ දෙයියෝ කියනවා ඈ. ඒවා වශයෙන් අපි දෙයියෝ කඩලා කියනවා අරගොල්ලෝ එකට දෙයියෝ කියනවා. කමක් නැහැ. ඔක්කොම දේවගුණේනේ. එතකොට දේවගුණ කියලා කියන්නේ ස්වභාවය. ස්වභාවය. උපදිලා දිව්‍ය මේ ආත්ම කියලා જાතියක් වෙනම තියෙනවා. නමුත් මේ ස්වභාව ධර්මයට කතා කරන දිව්‍යමය ස්වභාවයක් තියෙනවා. ඒකට ඇසක් කනන්නාසය දිව ශරීරයක් පෙන්වන්නේ නැහැ ඒ ආගම්වල. තියා මේ. එතකොට මේ ලෝකයේ දාර්ශනිකයන් පහළ කර මේ විශිෂ්ට චින්තනය අන්ධ මෝඩ පුතජන මිනිසුන්ගේ අතට ආවට පස්සේ මේක සම්පූර්ණ විකෘති වුණා. ඒ කියන්නේ පළවෙනි ගායකයාගේ තියෙන ඒ විශිෂ්ට ගායනය ආධුනික ගායකයා ගයන්නේ නැහෙනි. සමහර වෙලාවට ඊට වැඩිය හොඳට ගායන කෙනෙක් වෙන්නේ නැති. නමුත් පොදු ස්වභාවය තමයි පළවෙනි ගායකයාගේ ස්වභාවය අර ආධුනික ගායකයා ගායන්නේ නැහැ වගේ. මේක ආධුනිකයා අතර ආවට පස්සේ ආධුනිකයා ධර්මයේ පුජ්‍යලත්වයට යටත් කොට ධර්මයේ පුජ්‍යලත්වයට යටත් කොට සියල්ල නිර්මාණය වුණා. අද අහන්නේ අපි පුජ්‍යල බණක් අහන්නේ මෙතන නෙමෙයි ලෝකයේ බොහෝ දෙනෙක් පුජ්‍යල බණ අහනවා. පුජ්‍යලයා බණ අහනවා. පුජ්‍යලයා බණ කියනවා. පුජ්‍යලයා බණ අහනවා. පුජ්‍යල බණ කියනවා. පුජ්‍යලයා විසින් බණ අහනවා. ඒක පුජ්‍යලත්වයෙන් එහා කතාවක් නෑ. ඔක්කොම පුජ්‍යලයා. දැන් මේව අහගෙන ඉන්න නෙමෙයි පිරිත් වගේ තියෙන්නේ. පිරිත් අහගෙන නෙමෙයි. ඉතින් නිින්ද යන කට්ටිය හැරවන්න හාමුදුරුවරු ඉතින් ඔක ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා. අර ගස්සල පිරිත් කියනවා. කොහොමද කියන්නේ? යක්කිනේවා යක්ක බෝධිකාවා කියලා. ඒව කිව්වා ඔන්න යකා ඇවිල්ලා කියලා දැන් හැරෙනවා. චක්කුන් උදපාදි ආනං උදපාදි කියලා ගස්සනවා. අයින් ගස්සනකොට ඔන්න හැර. ඉතින් ඒ වගේ මේ අපේ අයට විදර්ශනා කරන්න උගන්වලම නැහැනේ. මෝඩයෝ කරලා තියෙන්නේ. හිතන්න පුරුදු කරලා නැහැ. සෞභාරයෙන් ගනලා කාල ජීවත් වෙන්නනේ පුරුදු කරලා තියෙන්නේ. නිර්මාණශීලී වෙන්න කියන්නේ නැහැනේ. සංවර්ධනය වෙන්න කියන්නේ නැහැ. හිතලා කවුරු හරි සංවර්ධනය වෙන්න ඉගෙන ගත්තොත් මිස නැත්තම් ඉතින් මේ නිර්මාණශීලී ලෝකයක් නෑ. නිර්මාණශීලී වෙන්නෙත් නෑ. ඒව තණ්හා වාසාව මොකද දන්නේ? මැරෙනකන් ඉන්නේ ওই අන්දන් කාලා ඉඳලා හිටියාම දැන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔක්කොම මේ අර මම මැරෙනවා ඒ නිසා මුකුත් කරන්න ඕනේ නැහැ මේක අනිත්‍යව ප්‍රයෝජනේ ගනී කියන අදහසනේ දෙන්නේ. ඒ අදහස දෙන්නේ. ඒ නිසා මම මැරෙනවා මේවා ඊට පස්සේ වැඩක් නැහැ. ඉතුරුව තියෙන්නේ කන එකක් බොන එකක් විතරයි කියලා දිවට හරහට කාලා ඊට පස්සේ බීලා වැටිලා ඉනෝ. මිනිස්සු මැරිලා යනවා. එච්චරයි ආදායම, එච්චරයි ඉතුරුව. මේ මනුස්සය හරි දුර්වලයි. දැන් ඒක මනුස්සයෙක්ගෙන් අහුවාම මම මේ හේලාසනෙන් අද වැඩට එනවද කියලා ඒ මනුස්සයා කිව්වා මේ අපිට පෙන්ෂන් නැහැනේ හාමුදුරුවනේ මේ ඉතින් අපි දවල් වෙනකන් නිදාගන්න එක තමයි මේ කරන්නේ එච්චරයි අපිට ඉතුරු. ඒ නිසා ඉතින් 10 11 පහ වෙලා තමයි වැඩට එන්නේ කිව්වා. ඔය අපිට ඉතුරු වෙච්චරයි ගෝ. ඒ කියන්නේ මනුස්සයාට ජීවිතයේ තියෙන එකම සැනසෙල්ල සහ දර්ශනය මොකද්ද? නිදාගෙන ඉන්න විතරයි. සත්තු වාගේ අර බලු කුකුත් තේනනේ. උන්ට දිවි වෙන වැඩක් නැහැ තියෙන එකම නිවන සහ සැනසෙල්ල මොකද්ද? එකම නිවන එකම සැනසෙල්ල තමයි. ඒ වගේම අපේ පින්තුන්ටත් අර වැඩේ වෙලා තියෙනවා. රහතුන්ගේ පැවැත්ම මොකද්ද කියලා උන් අහ ගන්නවා. අහගෙන ඒ විදියට කටයුතු කරන්න යනවා. දැන් අපි කාගෙන් හරි අහුවොත් විස්රාම දිව්‍ය ගෙවන කෙනෙක්ගේ පැවැත්ම මොකද්ද කියන්නේ එන්නකනේ. රස්තාවල් කළා, මෙහෙවර කළා, කටයුතු කළා. දැන් ඉතින් විශ්‍රාම ලැබලා විශ්‍රාම වැටුපත් එක්ක යා ජීවත් වෙනවා. ඒක තමයි එන්ඩ් එක. කවුරු හරි පොඩි ළමේ, කවුරුදු 15ක 16ක ළමේ කිස්සල්ලම ඉගෙන ගන්න එන්ඩ් එක. එයාගේ යනවා මම උදේ පහන්දර නැගිටිනවා. සපත්තු දෙක ඇඳ ගන්නවා, ෂර්ට් එක ඇඳගෙන දුවනවා. දුවලා ඇවිල්ලා මම ඊට පස්සේ කෑම එක කාලා පත්තරේ බලනවා. තරේ බලලා කටයුතු කරනවා. එහෙම නැත්නම් මම පස්සල පැත්ත ගිහිල්ලා නිකන් රවුමක් ගිහිල්ලා එනවා. ඊට පස්සේ ඉතින් මොන මොන හරි යාගේ විවේක සෝයත් එක්ක පවතින අර විස්රාමික ජීවන රටාව මෙයා කියනවා. තරුණ ළමේ ගත්තොත් නිකන්වත් ඒකනේ අවසාන ඉන්දික අවසානම දේ ඒක ඉගෙන ගත්තනම් මම හරි කියලා විස්රාම දිවියේ කෙනෙක් පවතින කාලසටහන හදාගන්නව 15 ළමයා. මං අහන්නේ වැඩේ හරිද? වැඩේ විනාශයි නේ. වැඩේ විනාශයි. හැබැයි අර කටකාර කොළු ගැටේ කොයකට වගේ ඔය එකට උත්තර දුන්නලු. කොල්ලෙන් ඇහුවොත් මම ඉඳලා හරියනවද කොල්ලෝ කියලා ඇහුවා. පස්සේ කිව්වලු මොනවද මම කරන්න ඕන කිව්වලු. ඔතන ඉගෙන ගන්න ඕන කිව්වලු. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන කිව්වලු. ඊපස්සේ රස්සාවක් වල ගෙයක් දොරක් හදන්න ඕන කිව්වලු. ඊට පස්සේ මොකද කරන්න ඕන කිව්වලු. ඊට පස්සේ කසාදයක් එමාද දරුවෝ අතර පස් දිනක් හදලා ඒගොල්ලෝ දැටි දැඩි කරන්න ඕන කිව්වලු. ඊට පස්සේ ඒගොල්ලෝ ආවාහ විවාහ කරලා දීලා ඒ කටයුතු කරන්න ඕන කිව්වලු. ඊට පස්සේ ඊටපස්සේදී විස්රාමසුවේට ආවහම ඉතින් බොහොම විවේකයෙන් ස්වභාව සිරි නරඹමින් බොහොම විවේකයෙන් කාලය ගත කරන්න ඕන කිව්වා. කොල්ලකෝලු මං ඒ ටික තමයි දැන් කරන්නේ කිව්වලු. ඉතින් හරි ෂෝක් කතා. ඒක තමයි දැන් මං කරන්නේ කිව්වලු. ඒ නිසා රහතුන්ගේ පැවැත්ම ඉගෙන ගන්නවා. මලත් ඔය ප්‍රශ්නේ තිබුණා ඔය පොත් වලින්. මේ කියවලා කොහොමද අචංචා හාමුදුරන්ගේ භාවනාව කොහොමද? ලෝක දාර්ශනිකයන්ගේ භාවනාව කොහොමද? රහතුන්ගේ භාවනාව කොහොමද කියලා මං හොයලා කෙලින්ම එන්ඩකින් ඇල්ලුවා. ඇල්ලුවාම අර විස්රාම ජීවිතය ගත්තා වගේ තමයි මාත් ඉන්න හදනවා. එහෙම නිකන් අර පූසා වගේ නිකන් ඉන්නවා විතරයි. අවබෝධයක් නැහැ. අර මහන්සියලා අවබෝධයෙන් නිහඬ වෙලා කරන්න දෙයක් නැති නිසා නිහඬ වෙලා අපි කරන්න දහසක් තීද්දි නිහඬ වෙනවා. ඒක තේරෙනව නේද? එක්කෙනෙක් සල්ලිකාරයෙක් වෙච්ච නිසා සල්ලිකාරයෙක් මුදලාලි කෙනෙක් පෝසතෙක්. තව එක්කෙනෙක් සල්ලි නෑ, සල්ලිකාරීක වගේ ඉන්නවා. එහෙම කොපි නෙමේද වැඩි තියෙන්නේ මේ සමාජේ. පෝසත් නෑ, පෝසත් වගේ ඉන්න උත්සාහ කරන අය. ආන්නේ වගේ කොපි භාවනා. එහෙමත් නැත්තම් කොපි රහත්. එහෙමත් නැත්තම් කොපි මහර්ග බල. එහෙමත් නැත්තම් කොපි සමාධි හදාගෙන කොපියේ ඉන්න බලන. කවදාවත් වැඩක් නැහැ. කවදාවත් වැඩක් නැහැ. එහෙම කොපි වෙන්නේ. වගේ වෙන්න එපා. ඒ කෙනෙක් වෙන්න වගේ වෙන්න එපා. පෝසත් වගේ වෙන්න එපා. ලස්සන වගේ වෙන්න එපා. ගුණගරුක වගේ වෙන්න එපා. චාම් වගේ වෙන්න එපා. චාම් වෙන්න. ගුණගරුක වෙන්න. පෝසත් වෙන්න. වගේ වෙන්න එපා කිසිවක් නේද? රහත් වෙන්න. මාර්ගඵල වගේ වෙන්න එපා. මාර්ගඵල වෙන්න. ඒ වගේ කියන එකයි වෙන එකයි අතර වෙනසක් තියෙනවනේ නේ? ඈ කරුණාවන්ත වගේ වෙන්න ඕන කියලා අපේ කට්ටිය කරුණාවන්ත වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ගිහිල්ලා. ඉගෙනගෙන කරුණාවන්ත වගේ වෙනවා. කරුණාවන්ත නෑ. කරුණානවන්ත වගේ. ඉවසීම නෑ. ඉවසීම වගේ. ඉවසන අය මේ වගේ කියලා. මම මේ කතා යාලි කියලා දෙන එක මහත්මයෙක් අර මෙහෙම මේ බෙල්ල කඩාගෙන මෙහෙම කතා කරනවා. ඉතින් මම යව ඇයි උතුමාම බෙල්ල කඩාගෙන බිමට කතා කරන්නේ කියලා. නෑ ඉතින් වීගහක් වුණත් පැහැෙනකොට නැමෙනවනේ පල්ලෙහාට කියලා කිව්වා. දැන් මම යව අර වීගහ නැමෙන නිසා ඔබතුමන් නැමිලා ඉන්නේ කියලා. ඉතින් අර බෝඩ කතාවක් කොයි බහරි කිව්වහම වීගහ පැහිලා නැමෙන්නේ. මෙයා බෙල්ල බෙල්ල අමාරු හදා ගන්න නිකන් නමාගෙන ඉතලා. ඒ විගහයි වෙන්නේ නේකට කමන්නේ. මෙයා හිතල නමාගෙන ඉන්නවා. අර වගේ වෙන්න යනවා. සිල්වත් වගේ වෙන්න යනවා. ඉවසීම වගේ වෙන්න. ඒව හරියන්නේ නැහැ පිනුතුනි. අඟපෑම් බෑ. අඟපෑම් තුල බෑ. මෙයා සිල්වත් රඟපෑමනේ තියෙන්නේ. වික්ෂු සමාජයේ 95%ක්ම තියෙන්නේ සිල්වත් රඟපෑම. ගිහි සමාජයේ 99%ක්ම තියෙන්නේ රඟපෑම. ආමුදුරු ළඟට එනකොට ගහ කොට කඩනවා, සිගරට් එක අහඟ ගන්නවා, සිල්ල ඒකේ තේරුමක් නැහැ. ඒකේ තේරුමක් නැහැ. කමන්නේ, ඒකේ පරමාර්ථයක් නැහැ කියන එක මේ කියලා කියන්නේ. ඒ රඟපාන දේ වැඩන්නේ ආධ්‍යාත්මික සීලය හැදෙන්න ඕන. කය සිල්වත් කරලා මේ බඳලා වගේ තිබ්බට වැඩක් නැහැ. බිම බලාගෙන පාත්‍රයේ දිහා බලාගෙන දානේ වළඳලා ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඉඳලා සෙරප්පු දාන්න නැතුව ඉඳලා එහෙම කාලයක් අපිත් වැඩ හිටියා. නමුත් ඒක නිවනක් හම්බෙන්නේ නැහැ. තේරුණානේ? මට ආරංචියක් ලැබුණා මේ මොන බලන්න මේ අපේ සබෞද සමාජෙම තියෙන මෝඩ කතා වැඩ ආරණ්‍යයක මහන වෙලා තියෙන මහත්මේ. සැල්ලාම ගියාම ගිහි ගඳ යන්න කියලා කහයි මැටි ගොමයි එකට අනලා ගෑවලු මුළු ඇඟේම. ගිහි ගඳ යන්න කියලා බොම ගායා. මං කිව්ව දැන් ඉතින් ගිහි ගඳ නැහැ, දැන් තියෙන්නේ හරක් ගඳ කියලා. මේමත් පිස්සු බුදුහාමුදුරුවෝ හිටියනම් ආයි දුවනෝ ලංකාවේ එන්නේ පත්තු පළාත එන්නේ මේ වගේ මිනිස්සු ඉන්න රටක් කියලා. ගිහි ගඳ යන්න ගොම ගාලා නාවනෝ. දැන් මං කිව්වා ඉතින් දැන් කියන්න එතුමට ගිහිල්ලා මේ මේ හොද ව්‍යාපාරික මහන්තයෙක් අපරාධයෙන් මුලා කරලා මහන කරගෙන මං කෝ ඉතින් දැන් ගිහිල්ලා කියන්න දැන් ඉතින් උන් ගගත් තියෙන එකේ ඔයාට අඩු නැට්ටකි කන් දෙකකි විතරයි කියලා අන් දෙක. ඒ දෙකත් ගිනින් දෙන්න කියලා. ඉතින් කිව්වා ඒක තමයි සායනවාස මේ බලන්නකෝ මේ මිනිස්සුගේ දේවල් මේ හාමුදුරු කරන වැඩ කියලා. ඇත්තෙන්ම වුණුත් මුලා වෙලා සමහරලාට අනු මුලා කරලා මෝඩ යන්ට මෝඩ දේවල් ඔලුවට ලුකුවට කරලා පෙන්වුවාම ඒක මහා පුදුමයි. ලොකු කරලා පෙන්වන්න ඕන. දැන් අපි මෙතන ලොකු කරලා පෙන්වන්නේ නැති එකනේ මෙතන තියෙන ප්‍රශ්නේ. අනික ලොකු කරලා පෙන්වන්න පුළුවන් අය ඉන්න මාකටිං සයිට් එක නැහනේ. මේ මාකටිං පැත්ත ඇත්තෙම නැහැ අඩුයි. එන අයට එහෙම නෙමෙයි මල්වට්ටිය වුණත් පුළුවන් ලොකු මාකටිං පාරක් දාන්න. උඩි දෙයයි කොහෙන් හරි මේ රෝල් කරලා ගෙනාවු පෙරෑට දෙකක් ඕනනම් මාකටිං කරන්න පුළුවන්. මිනියට කැලේ දෙයක් රවුම් කරලා ගෙනාව නම් ඒත් පුළුවන් මාකට් කරන්න හොඳට. මේ මාකටිං පැත්ත නෑ, මෙහි තියෙන දර්ශනයක්. ගැඹුරු විශ්ලේෂණයක් කරගෙන ගිහිල්ලා අවබෝධයටපත් වෙන්න. ඉතින් පන්සල් වල ලැබගෙන සිත සමාදන් වෙලා අවුරුදු ගණන් එක එක මිත්‍යාවල් කර කර ඉඳලා දේවාල ගානේ ගිහිල්ලා ගස් වටේ කරකේ කරකේ ඉඳලා නූල් බැඳ බැඳ පඳුරු බැඳ බැඳ බාර වෙවි හිටපු අය ඒවයින් විසඳුච්ච නැති දුක්ඛ දෝමනස්සයෝ මේ සද්ධර්මයෙන් සංසිඳිලා තියෙනවා එතෙන්ට ආපු පින්නතුන්ට. එහෙම නැහැ කියන්න කාටවත් බෑ. ඒගොල්ලන්ගේ මනස දිහා බැලුවාම අයියෝ ස්වාමීන් වහන්සේ මේට අවුරුද්දකට කලින් දෙහිකට කලින් හිටපු කෙනා නම් නෙමෙයි මේ ඉන්නේ දැන්. දැන් හරිෂෝ දැන් තියෙන ප්‍රශ්නේ තමයි අර දුක් විඳින දේවල් ටික අතහැරියා. ඒ වල්ලන්නේ සැනසෙල්ල තියෙනවා. දැන් මේගොල්ලෝ අල්ලන්න හදන්නේ නිවන. ඇයි? පුරුද්ද තියෙන අල්ලගෙනමනේ. ඊපස් දැන් නිවන අල්ලනවා. නිවන අල්ලන්න හොඳයි. ගිහිල්ලා 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 නිවන අල්ලන්න බෑ කියලා අවබෝධයටපත් වෙච්ච දවසට යථා අවබෝධයටපත් වුණ දවසට එයා තුල ධර්මයේ පැන නැගිලා ඒ තුලින් එයා වාසය කරන්න ඕනේ. නිවන අල්ලන්න බෑ. නිවන අල්ලන්න බෑ. ඊළඟට අපිට මේ මේ ලෝකේ තියෙන ඔක්කොටම විසඳුම් සපයලා දෙන්න බෑ කියලා. ඕනම දෙයකට හොඳයි කිව්වොත් මිනිස්සෙක් ඒ මිනිස්සයාට ඒක හොඳයි, නරකයි කිව්වොත් ඒ මිනිස්සයාට ඒක නරකයි. මඩේ ලගින හරකට මඩ සැපයි, ගොඩ ඉන්න මිනිහට ගොඩ සැපයි. මඩේ ඉන්න හරකට ගොඩට එන්න කියන්නත් බෑ, ගොඩ ඉන්න කෙනාට මඩට යන්න කියන්නත් බෑ. තේරුණා නේද? මේ සමාජෙත් ඉන්නෝ, ඒ විවිධ තල ඉන්නෝ, මඩේ ලගින හරක් ඉන්නෝ, ගොඩ ඉන්න කැමති අය ඉන්නෝ, ධර්මය අවබෝධ කරගන්න කැමති අය ඉන්නෝ, ධර්මය අවබෝධ කරගන්න අකමැති අය ඉන්නෝ, සත්‍ය ඕනේ කියලා හිතන අය ඉන්නවා, සත්‍ය ඕනේ නැහැ කියලා හිතන අය ඉන්නවා, ද්වේෂ සහගත දුෂ්ට මනසක් තියෙන මිනිස්සු ඉන්නවා, කරුණාවන්ත දයාන්විත මනසක් තියෙන අය ඉන්නවා. ඒක අපිට හදන්න බෑ. ඒ වගේම ලෝකෙට විසඳුම් සපයන්න බෑ. අපිට එකම දේ තමයි නිවන අරමුණු කරගෙන වාසය කරන්න. ඒක තමයි හොඳම දේ. නිවන අරමුණු කරගෙන වාසය කරන එක, හුදකලා වාසය කරන එක තමයි එකම දේ තමන්ට සහනය ලැබෙන්නේ. මොකද හේතුව ලෝකය හදාගෙන තමන්ට හැදෙන්න බෑ කවදාවත්. තමන් හැදිලා ඉතුරු ටිකකින් ලෝකය හදනව ඇරෙන්න, ලෝකය හදලා නම් බෑ. ඒක තමයි වැඩේ. දැන් බොහෝ පින්තුන් ධනය වැය කරගෙන, කාලය වැය කරගෙන නිවන් දකින්න උත්සාහ කරනවා. ඒත් සමහර අය කාලය වැය කරගෙන, ධනය වැය කරගෙන මේ කටයුතු වල යෙදෙන්නේ මේ නිවන් දකින්න නෙමෙයිනේ. තව දුක් වැඩි කරගන්න දේවල් වලින් ඒවයින් සැනසෙල්ල ඇතේ කියලා. දැන් අපේ ඥාතීන් හරි වේවා, මේ නිවන පස්සේ යන මිනිස්සු නෙමෙයි නින්නේ. හාමුදුරුව ළඟ හරි වැඩක් කරොත් එහෙම හාමුදුරුවන්ගෙනු කීයක් හරි අරගෙන යන තමයි බලන්නේ. ඔව්, ඒ හැටි තමයි. උන් නිවන හොයන්න, උන්ට නිවන වැඩක් නෑ. උන්ට වැඩගත් වෙන්නේ අර මොනතර කොළ, රත්තරම් පාට කොළ විතරයි. ඈ, නිවන ඕනේ නෑ. ඥාති නෝල්තරා නිවන හොයන්නේ. වගේම මිනිස්සුත් එනවා. දැන් අපි ත්‍රිවිලර් එකේ හරි ගියාම මේ මිනිස්සුන්ට අපි බන වැඩක් නැහැ. හත පහක බණ වැඩන්නේ. එයාගේ හිතේ සන්තෝෂේ දෙන්නේ තව රුපියල් 50ක් 100ක් වැඩිපුර දුන්නොත් අම්මේ හාමුදුරු බුදු වෙලා හාමුදුරු රහත් වෙලා ෂුවර් එකට. ආඩුවෙන් දුන්නොත් ඊළඟට කෝල් කළාම මිනිහා එන්නේ හාමුදුරු මම වැඩක් ආයර එකක් එන්නේ බොන්න. ඒ කියන්නේ මේ රුපියල් 10ක් අඩු වෙලා තිබුණා. හිත හොඳ නැහැ. වැඩි වෙච්ච දවසට සන්තෝෂයි බැලලා ඇඳලත් යනවා. නැති දවසට හරි හරි ගමන්න ගමන්න කියලා හොයන. හරි පුදුම දෙයක්. ඒ නිවන හොයන්නේ. ඒක හරි ප්‍රශ්නයක්. ඒ මිනිස්සු සාරංච සාරතෝ ඤත්වා සරුදී සරු විදියට තෝරගන්න ඕන. අසාරංච අසාරතෝ අසුරු දේවල් අසුරු විදියට බැහැර කරන්න ඕන. තේ සාරං අධිගච්ඡන්තේ අන්‍යා සාරවත් දේම මඟ කරගත්ත කෙනා සම්මා සංකප්ප ගෝචරා අන්න නිවැරදිම ගෝචර වීම නිවැරදිම අවබෝධය ඇතිවීම හැටියට බුදුහාමුදුරු පෙන්නනවා. මා ළඟ ඉන්න ප්‍රශ්න ටික හංගල මේක කරන්න බෑ. තමන්ගේ ප්‍රශ්න වමනය කරන්න ඕනේ එළියට දාන්න. ඇතුලේ තියෙන නරක ගති එළියට ගන්න ඕන. ඔක්කොම එළියට ගන්න ඕන. එළියට අරගෙන ඒව ප්‍රහාණය කරන්න, දුරු කරලා දාන්න. ඇතුළතින්ම පිරිසුදු වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා ඇතුළෙන් තිබ්බ පිරිසුදු නැහැ. නිකන් පිටින් විතරයි. අර හමුදාකාරය වගේ. හමුදාකාරය කොහොමද? Yes sir, okay sir, right sir, hi කියලා කියනවා. නිලේ නැටි වෙච්ච ගම අර මනුස්සයට ගේට්ටු අරින්නේ නැහැ අර යාළා. එහෙමත් නැත්තම් ඒක නිකන් රාජකාරණයේ ස්වභාවයක් විතරයි. කිසි තේරුමක් නැහැ ඒකේ. සමහරවල්ලාට සරුවට එක ගහලා ගුණාරපෙන් බයිනවා. මන් දැකලා තියෙනවා. හැමතිවරුන්ට එහෙම පාර යද්දි මොන කාලකණියෙක් කියනවා බං ඔන්න ගහපන් සරුවට එකක් ඔකට කියලා කියනවා. ඒක කියන අවස්ථා මට වැයිලා තියෙනවා, කනට වැයිලා තියෙනවා, ඔන්න අර බූරු වයනවා කියලා කියනවා. එහෙම වෙනවා. එහෙම කරනවා. තරහයි. මොකද ඔවුන්ට නිකන් ලැජ්ජයි වගේ පාරවල වල සැලොට් එක ගහන්නම ඕන. ඉතින් ඒ නිසා ගහනවා ගහලා බහිනවා බැන බැන යනවා. ඉතින් ඒ නිසා ඒව කිසි තේරුමක් නැති දේවල්. ඒ කියන්නේ ඒ ගැඹුරු යථා තත්ත්වයක් නැහැ කිසි දෙයක. ආධ්‍යාත්මික පිරිසුදුව තියෙන්න ඕන. ආධ්‍යාත්මය නිවැරදි කර ගන්න ඕන. ආධ්‍යාත්මය පිරිසුදුව පේන්නේ. ඒ නිසා මට ඔබගේ මූණ නෙමෙයි මම බලාගෙන ඉන්නේ මේ ඉන්නකොට. ඔබගේ ආධ්‍යාත්මය බලන්න. මුක වාඩමක් දාගෙන. ඇයි? ගඳලා අර වෛද්‍යවරු ශල්‍ය කර්මයකදී මුඛ වාඩමක් දා ගන්නවා වගේ එකක් අපේ විසු බීජය යනකොට අනිත් එක අපිට විසු බීජය එනකොට දෙකටම හරියන්න ඇත්ත වශයෙන්ම ආධ්‍යාත්මය බලද්දිත් මුඛ වාඩමක් දා ගන්න වෙනවා. ඒ ගඳ ගන්නවනේ. ඇත්තනම් ඔබේ ආධ්‍යාත්මය බලන්න ඉඩ දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේට? බුදුහාමුදුරුවන්ට, රහතන් වහන්සේ කෙනෙකුට? ඕපන් ඔක්කොම මගේ ආධ්‍යාත්මයේ ඕනම තැනකට ගිහිල්ලා ඕනම දෙයක් රින්ගල බලන්න කියලා ඉඩ දෙන්න පුළුවන්. දැන් ඔබට මොකද්ද තේරෙන්නේ? දැන් තේරෙනවා ඔබ ළඟ තියෙන ප්‍රශ්නය ඔබේ විවෘත නැති බව ඔබට තේරෙනවා ඇති. ගෙදරකක් තියෙනවනේ. ගෙදරකක් තියෙනවා පිටින් ආපු කෙනෙකුට, වටින් ආපු කෙනෙකුට බලන්න දෙන්න නැති තැන් තියෙන. ඒක සම්මුතිය තියෙන්න ඕන. ඒක පෞද්ගලික කාමරේ, පෞද්ගලික බාත්รูම් එක, පෞද්ගලික මේ ලියකියවිලි කාමරේ, එහෙම එහෙම කියලා එහෙම තියෙනවා. ඉතින් ආධ්‍යාත්මය තුලත් එහෙම තියෙනවා. එහෙම අපි ස්වභාව ධර්මයටවත් මේ හැමතැනටම රින්ගන්න දෙන්නේ නැහැ. මොකද මේ මම, මේ මගේ, මේ මගේ කොටස්, මගේ චින්තන, මේ මගේ දෘෂ්ටි, මේව සහේ මකීමට ඒව බෑ. ස්වභාව ධර්ම එක වෙනම එකක්, මේ මගේ කාමරේ. සත්‍ය වෙනම එකක්, සත්‍ය වෙනම එකක් වුණාට ඒ කාමරේ. ඒසාව ඔබේ ආධ්‍යාත්මයේ ඕනම තැනකට බුදුහාමුදුරුවන්ට ඕනම වෙලාවක යන්න පුළුවන්ද? අවසරයක් නැතුව ඔබ ඉඩ දීලා තියනවාද බුදුහාමුදුරන්? මොකද බුදුහාමුදුරු බලන්නේ මේ PHM හත්තේට වගේ ඕනම වෙලාවක ඇවිල්ලා තමන්ගේ ගෙදර පරීක්ෂාවට ලක් කරන්න දෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර මදුරුව හැදෙන කොඹ නැත්තම්, බකට් වල වතුර නැත්තම්, මේ අපිරිසුදු කම් මොකවත් නැත්තම් මොකද වෙන්නේ? ඕනම වෙලාවක PHM හත්තේ ඉන්න පුළුවන්. හැබැයි තිබුණොත් PHM හත්තේ ඉඳන් නැහැ. ටික සුද්ධ කරන්න වෙයි, හදන්න වෙයි, පොච්චන්න වෙයි, මේව කරන්න වෙයි, මේ 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 දවස්වල මේ බලනෝ කිය හදන්න වෙනවා. හා මේ වගේ එක අතකින් බලනකොට ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙක් කියලා කියන්නේ අර PHM මහත්තය වගේ තමයි. ඒ වගේ ඉතින් බුදුහාමුදුරුවන්ටත් ඔබේ මනසේ හැම දැනකටම රින්ගන්න දෙන්නේ නැත්තයි. ඉතින් හැමතැනම පිරිසුදු කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඔබේ මේ අපත පිණිස නෙන්නේ PHM මහත්තය. ඉතින් බලන්න වෙනවා. ඉතින් ඇත්තටම ඔබේ අර කුණු වෙච්ච පැති දිනනවා නම්, වතුර මදුරෝ ඉන්න පැති දිනනවා, ඇත්තම හංගනෝ ඒවා. හැබැයි ඔබටම ඇයිද මිනිස්සු පවතින්නේ? ඒ නිසා පළමුවෙන් ඔබ සත්‍යයට සියල්ල විවෘත කළ හැකි මනසක් සාදාගත යුතුයි. අරහසක් නැතුව ජීවත් වෙනවා කියලා කියන්නේ නේද? අරහං ආසක් නැහැ. එහෙම නැත්තම් ඉතිරි කරගත්ත දෙයක් නැහැ. හරයක් කියලා දෘෂ්ටියක් අල්ලගෙන නැහැ. ඒ නිසා අරහත් රහසක් නැහැ, දෘෂ්ටියක් නැහැ, අල්ලගෙන නැහැ. ඔබට විවිධ පැති වලින් ඔබ කියන්න පුළුවන් එකම ස්වරූපයකින් නෙමෙයි. හරයක් ඉතුරු කරගෙන ඉතුරු කරගත්ත දෙයක් නැහැ. රහසක් නැහැ. ඒ රහසක් නැති ආධ්‍යාත්මයක්. හරි ශෝකනේ. බොහොම හොඳයි. රහසක් නැති ආධ්‍යාත්මයක්. ඒ මට්ටමට ඔබ විවෘත විය යුතුයි ඔබේ ආධ්‍යාත්මය තුළ. නිකම් මේ මනස ගල් කරගෙන, නියඳ කරගෙන බලාගෙන ඉඳලා, සිතිවිලි නෑ වගේ ඉඳලා, නැති වෙනවා වගේ ඉඳලා, අර නිකම් විශ්‍රාම ගත්ත තනත්තාගේ ජීවිතේ කොපි කරන්න හදලා, රහතුන්ගේ භාවනාව කොපි කරන්න හදලා, ආර්ය ශ්‍රාවකයාගේ භාවනාව කොපි කරන්න හදලා, ඒක හරියන්නේ නෑ. ආර්ය ශ්‍රාවකයා ආධ්‍යාත්මය තුළ කිසිදු ප්‍රශ්නයක් නැති නිසා උන්වහන්සේ සාමයේ සීලීව ඉන්නේ. ඒ ආධ්‍යාත්මයේ ප්‍රශ්නේ තියාගෙන යා මේ ඉඳලා හරියන්නේ නැහැ. එක්කෙනෙක් තුවාලයක් නැති නිසා ඒ ආහාරය නිරෝගීව ඉන්නවා. තව එක්කෙනෙක් තුවාලය තියෙනවා. මමත් නැහැ කියලා හිතන්න ඕන, තුවාලයක් නැහැ කියලා හිතාගෙන ඉන්න ඕන. ඒකවල තුවාලය වල වෙනවා. තුවාලයක් තියෙන කෙනා ඒක තියෙනවායි කියලා දැනගෙන ඒක සනීප කරගන්න, තුවාලයක් නැති කෙනා නැති වගේ ඉන්නවා. තුවාලයක් නැති කෙනා මඩට බහලා හොඳට වැඩ කරනවා. තුවාලයක් තියෙන කෙනාට මඩට බහින්නේ නැහැ. තුවාලේ බන වෙනවා. ඒ නිසා සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙකුත් මේ සමාජය තුළ ධනය, බලය, නිලය, ආයතන, නිවාස, ගෙවල් දොරවල්, පිරිස, කීර්තිය, ප්‍රසිද්ධිය තියෙන වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් ගෑවෙන්නේ නැත. තේරුණානේ? කිසි දෙයක් ගෑවෙන්නේ නැහැ. නමුත් ඒ ආධ්‍යාත්මික අවබෝධ නැති කෙනා ධනය බොහොම ලෝභ සහගතව අල්ලනවා. තණ්හාවෙන් අල්ලගන්නවා. තේරුණානේ? තණ්හාවෙන් අල්ලගන්නවා. ලෝභයෙන් අල්ලගන්නවා. ඒක අති භයානක දෙයක්. මම ඒක නෙමෙයි පන්සලේ කිසි කෙනෙක්ව ලේසියෙන් මහාන කරන්න ඇත්තේ. මහාන කරන්නේ සද්ධර්ම අවබෝධය කරගත්ත ධර්මය ලෝකට කියන්න පුළුවන් කෙනෙක් විතරයි. බත් කන්න මහාන කරන්න ඕනද? ගෙම්බෝ වගේ මේ පන්සල් රකින්න, දේපොළ රකින්න මිනිස්සු මහාන කරන්න ඕනද? කිසිම පන්සලක මහාන වෙන්න ඕනේ නැහැ. මව්වත් සිවුරු දාගෙන පැත්තකට වෙලා කකා නාගි වෙන්න ඕනද? ඊට වැඩිය හොඳයි ඊට කියලා පානුව සුද්ධ කරන්න. එහෙම නැත්තම් මුට්ට කරගහන. එහෙම නැත්තම් Tamanta කරන්න පුළුවන් වෘතියක ගුරුවරයෙක් හරි භාෂා ශාස්ත්‍රයක් හරි මොනවා හරි දෙයක් කරන ප්‍රයෝජනයක් වෙනවා. අපි මේ දේ තුල ක්‍රියා කරන්නේ අපිට මේ දේ කරන්න පුළුවන් නිසා. ධර්මයේ කරන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන් අවබෝධය තියෙනවා. එතකොට මේ ශාසනයට එදා එකතු වුණේ පින්නතුනි මේ හතර කේන්ද්‍රයේ පාළු වෙච්ච හරි හය හරි හයි අපල වෙච්ච අය හරි මේ උගන්න ගන්න බැරි නිසා හරි හිතුවක්කාර මිනිස්සු හරි නෙමෙයි. දැන් කේන්ද්‍රකාරයෝ ටික මොකද කරන්නේ? හිතුවක්කාරයි මූ මහාන කරන්නේ කියන. කීයකා හිතුවක්කාරයි මහාන වෙනවා, මහාන වෙලා අර මේ උද්ඝෝෂණ කරනවා. උද්ඝෝෂණ කරලා පොළු අරගෙන පොලිසියට ගහලා පත්තරවල ගිහිල්ලා පොලිස්කාරයන්ගේ ඔළු පළලා හිරේ ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් කරනවා. ඉතින් ඉතින් හිතුවක්කාර වුණාම මූ මහාන කරන්න එපා, මූ සාසනේ කයි කියලා ගෙදර තියාගන්න එපා. එතකොට ශාසනයට දයාවද්ද කරන්නේ? ශාසනයට වෛරයක් කරන්නේ. මේ යකා මෝඩය මූ මහාන කරන්න ඕන කියලා මහාන කරන්න හොඳ නැහැ. මේ යකා මෝඩි මේ යකා ගෙදර තියාගන්න ඕන කියලා තියාගන්නවා. මහාන කරන්න ඕන හොඳට කේන්දරේ හොඳ හරි ප්‍රඥාවන්තයි, හරි හොඳ කළමනාකරණයක් තියෙනවා, හොඳ ඉවසීම තියෙනවා, බොහොම දයාපන්න කාරුණික ගුණාංග තියෙනවා. මෙන්න හොඳ දරුවා මහාන කරන්න ලොවට ලොකු සෙතක් කරායි. එතකොට මේ රටේ ඉන්න අම්මලා කොයි වගේ අම්මලා? දේවදත්ත අම්මලා ඉන්නේ. ඇයි? ශාසනේ කන්න විනාශ කරන්න හදර ගේන්න පාළු අයයි, අර පාලනය කරගන්න බැරි අයයි මහාන කරනවා. ඒ වගේ තමයි. එතකොට ශාසනේ ඉවරයි. ඇයි මොඩුවේ ටික විශ්ිනවනේ? එහෙම නෙමෙයි. ධර්මයට ආස, ධර්මයට ඒ පිහිටලා තියෙන මේ පිරිස බල්ල තමයි මහාන කරන්න. දැන් අපි ඔය ටිබෙට් ජාතික දලයි ලාමතුමා ඉන්න මේ වෙනකොට, ඒ දලයි ලාමතුමාගෙන් පස්සේ තව දලයි ලාමා කෙනෙක් මේ වෙනකොට පොඩි පොඩි ළමෙක් හොයාගෙන තියෙනවා. මෙයා තමයි අනාගතයේ දලයි ලාමා වීමට සුදුසු කෙනා කියලා. ඒකට හේතුව ඒ ස්වාමීන් වහන්සේලා ඒ ළමයාගේ පූර්ව භව පරීක්ෂා කරලා බලලා, ඒ වගේම උප්පත්ති ජන්ම මේ தত্ত্বය පරීක්ෂා කරලා බලලා, එයාගේ මානසික සහ පැවැත්ම සහ පරිසරය සියල්ලම පිළිබඳව කල්පනා කරලා තමයි මේ පුංචිම ළමේ ඊළඟ දලයි ලාමා කියලා තීරණය කරන්නේ. ඊළඟට එයාට උගන්වලා එයාට ශිල්ප ශාස්ත්‍ර කියලා දීලා එයා තමයි ලෝකේ ඊළඟට දලයි ලාමා බවට පත් වෙන්නේ. කොහොමද වැඩි හතර ගේන්දරේ පාළු වෙච්ච එකෙක් හරි හදාගන්න බැරි කීකක් හරි ඔබරපත් කළාද? අපේ ලංකාවේ නම් ඒක කරන්නේ. ඊට පස්සේ මේ දෙන්නේ ආත්මార్థකාමී කියන්නේ බෑ, නිකන් නිර්ර්ථකාමී මිනිස්සුයි මෝඩයෝයි හරි චින්තනයක් ගලාගෙන යන්නේ නැති මිනිස්සුයි මහාන කරාට පස්සේ මේ ප්‍රශ්නයක්. ඉතින් විශාල පිරිසක් ලංකාවේ සිගරට් බොනවා නම් අරක්කු බොනවා නම් ඒක ප්‍රශ්නයක්. නැත්නම් තායිලන්තේ හරි වේවා මේ පිණ්ඩපාතේ බොහෝ මෙහෙමින් වැඩම කළාට වැඩන්නේ ඒ අකු ටික වැඩි හරි සිගරට් බොනවා. ඈ ඊට පස්සේ අරක්කු බොනවා. ඉතින් වැඩන්නේ නැහැ. ඈ ඊට පස්සේ මේ දායකයෝ කියලා නිකන් පන්සල් හදා 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 දේවල් කර කර යන පිරිසක් ඕනේ නැහැ. නිකන් හැමතැනම පෙරහැරවල් කරගෙන. බෞද්ධයන්ට ඊට වැඩි දෙයක් නැහැනේ. වැඳ වැඳ ඉන්න එක මිසක් සාදුකේ කිය ඉන්න එක මේ සාක් විශිෂ්ට දර්ශනයක් අපේ මිනිස් දිනු කරගන්න කල්පනා කරන්නෙත් නැහැ දිනු කරගන්න උමනාවකුත් නැහැ දිනු කරගන්න කියන්නෙත් නැහැ කිව්වත් මේ මිනිස්සු දිනු කරගන්නෙත් නැහැ දැන් බලන්න අපි මේ දිනු කරගන්න යමක් කියා දෙනකොට ඉන්න ප්‍රමාණය පිරිස ඊට වැඳ වැඳ ඉන්න කාරණයක් තිබ්බනම් එහෙම එතන ඉන්න පිරිස නිකම්ම නිකම් බාර එකක් ඉස්සරහට ගියාම ඉන්න පිරිස මේ කාරණා ටික සියල්ලගෙම කියාපාන කාරණේ තමයි ඔබ ඥානවන්ත වී නිවන් දැක්කෙනෙහි හේතුව තමයි සීලය වරද්දගත්තා සමාධිය වරද්දගත්තා භාවනාව වරද්දගත්තා ප්‍රතිපදාව වරද්දගත්තා ඊට පස්සේ නිවන නැත එච්චරයි වැඩේ. ඒ කියන්නේ අනවබෝධයෙන් කෑමක් හැදුවා වාගේ තමයි. ඖෂධයක් වරද්දලා ගත්තා වාගේ තමයි. නේද වැරදිලා තියෙන්නේ මේ ටික. ඒසයි සියල්ල නිවැරදි කර ගැනීමට ඔබට අවකාශය තියෙනවා. ආගමික බෞද්ධයෙක් වෙනවා වෙනුවට ඔබ දාර්ශනික බෞද්ධයෙක් විය යුතුයි. දාර්ශනික බෞද්ධයා වචනේ පරිසමාප්ත අර්ථයෙන් භවය කියන එක, ජාතිය කියන එක, බුද්ධ හේවත් ඉක්මවා යා යුතුයි. දැන් ඔබ ළඟ මේ භවය කියන එක තියෙනවා මේ වෙලාවේ. භවය හෙට නෙමෙයි තියෙන්නේ මේ දැන්. ජාතිය කියන එක මේ දැන් තියෙනවා. සිංහල ජාතිය නෙමෙයි මොකද්ද? මනුස්ස ජාතිය හරි. හා යම්කිසි ජාතික ස්වરૂපයක් දක්වන තිරිසන් ජාතිය හරි, මනුස්ස ජාතිය හරි, පෙරේත ජාතිය හරි ඔබ ළඟ තියෙන ජාතිය මේ මොහොතේ දැනෙනවා ඇති. ඒ ජාතිය උද්දකල යුතුයි. අපේ අල්ලා ගැනීම කියලා කියන්නේ ඇලීම් ගැටීම් දෙකටම. ඇලුනත් අල්ලා ගැනීම පවතින්නේ, ගැටුනත් අල්ලා ගැනීම පවතින්නේ. ඔබට ඒක තේරෙනවද? ඇලුනත් අල්ලා ගැනීම, ගැටුනත් අල්ලා ගැනීම, වෛර කළත් අල්ලා ගැනීම, මෛත්‍රී කළත් අල්ලා ගැනීම තියෙනවා. මේ දෙක අවසන් කරහාට පස්සේ ආයි කරන්න දෙයක් ඕනේ නැහැ. මේ දෙක අවසන් කරන්නයි ඕන. ඇලෙන සංඥාව, ගැටෙන සංඥාව ප්‍රහාණය කරන්න. මෛත්‍රී සිතත් ඉවත් කරන්න. අමෛත්‍රී සිතත් ඉවත් කරන්න. තමන්ගේ දර්ශනේත් අයින් කරන්න, අනුන්ගේ දර්ශනත් අයින් කරන්න. අතීතයත් අත්හරින්න, අනාගතයත් අත්හරින්න, වර්තමානයත් අත්හරින්න. ආයි අහන්න එපා අල්ලගන්න ඕන මොකද්ද කියලා. මේ තුන අතහැරලා බලන්නකෝ ආයි අල්ලගන්න උවමනාවක් ඇති වෙනවද කියලා. තණ්හාව අතහැරලා බලන්න ආයි අල්ලගන්න උමනාවක් ඇති වෙනවද කියලා. ආයි අල්ලගන්න උමනාවක් ඇති වෙනවා නම් ඒ මොකද්ද එන්නේ? ඒ තණ්හාව. තණ්හාව අතහැරලා බලන්න ආයි අල්ලගන්න උමනාවක් එනවද කියලා. ඊට පස්සේ දැන් ආ තණ්හාව අල්ලගන්න කිව්වහම මේ තමන් අල්ලගෙන ඉන්නේ. මේක ප්‍රශ්නේ තියෙන්නේ අල්ලගෙන ඉන්න දේ අතාරින්න කියලා කිව්වම අපෙන් අහනවා මේක අතාරින්නේ කොහොමද කියලා. අර පොඩි ළමෙක් පීය අල්ලගත්තා වගේ තමයි. පොඩි ළමේ පීයක් අල්ලගෙන පුතාවක අතාරින්න කිව්වහම ගොඩාක් චූටි ළමෙක් නම් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාගේ අතින් ඒක උදුර ලයින් කරන්න ඕන. ඉතින් ඊවැනි පොඩි ළමයි ඉන්නෝ. ලිංගක් මොලේ තියෙන ළමෙක් වුණොත් එහෙම යාට ඒ පිහිය අල්ලගත්ත අතහරින්න ගියා යාට තේරෙනවා දැන් මේ අතහරින්න කිව්වේ මේකයි කියලා. ඈ යා දන්නෝ ඒ අතහරින්න ක්‍රමයක් නැතුව අතහරින වැඩපිළිවෙල. ක්‍රමයක් නැතුව අතහරින වැඩපිළිවෙල. ක්‍රමයකට අතහරින්න කිව්වොත් එහෙම මම යා අතහරින්නේ. මම යා හොඳට වැඩ පටන් ගන්නවා හොඳට මම යා වීරිය කරනවා මම යා සතිය දිනු කරනවා මම යා විචාරය දිනු කරනවා මම යා ඔක්කොම ටික කරගන්නවා. මම කියන්නේ මමත්වය. එතකොට මමයා කරගන්න වැඩපිළිවෙල කියාට වැඩක් නැහැ. ඊට පස්සේ දන්නේම නැතුව අර සියලුම කෙලෙස් අර මමයාගේ දැඩි වෙන පාර්ශවයට එකතු වෙන එකතු වෙලා ඊට පස්සේ භාවනා කරන යකෙක් නිර්මාණය වෙනවා. භාවනා කරන දුෂ්ටයෙක් නිර්මාණය වෙනවා. භාවනා කරන ඇලෙන කෙනෙක් භාවනා නිර්මාණය වෙන භාවනා කරන ගැටෙන කෙනෙක්. ඊට පස්සේ ඉතින් මමයි ඉතින් දැඩිව භාවනා වර්ගනේ ඉන්නේ රියල් බුද්දිස්ට් හොඳ බෞද්ධයා. ඈ නියම තථාගත ධර්මයේ භාග්‍යවතුන් දාහන්සේගේ ධර්මයේ අපි අරන් තියෙන්නේ කියලා හිතලා ඒ මිනිහගේ වැඩේ ගැටෙන එක ඒ මිනිහගේ වැඩේ ඇලෙන එක. extra කට්ටියක් ඉන්නෝ ඒ අමුතු මේ ධර්මයක් ඇඟට අරගත්ත කට්ටිය. මවාපාන දේවල් හරියට තියෙන ඒගොල්ලෝ ළඟ. දාන ගහලා වඳිනවා, හොඳට පොන්ද නමනවා, භාගවතුන් වහන්සේ, භාගවතුන් වහන්සේගේ කියෝච්චර හරි කියවනවා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන පොන්ද නමාගෙන ඉන්නවා. නමුත් හිත පේන හරිය විතරයි. පොත්ත විතරයි සායම් ගාලා. සායන් ඇරි ගමන් වැඩේ සෞතුයි. ඒ නිසා සායන් ගාගත්ත බෞද්ධ වැඩකුත් නැහැ. පිරිසුදු අපිරිසුදු කම හොඳටම තේරෙන්නේ තමාටයි, තමාගේ අධ්‍යාත්මයටයි. ඒ නිසා විදර්ශනාවෙන් මේ ගැඹුරු ධර්මය තේරුම් කරගත යුතුයි. එහෙම විදර්ශනා කරන්න නැති කෙනෙකුට සත්‍ය මතවාදයක් හැටියට වචනයක් හැටියට උත්තරයක් හැටියට ගන්න මිනිස්සුන්ට කවදාවත් සත්‍ය තේරෙන්නේ සත්‍ය කිසි තැනක නැහැ කියලා කිව්වොත් සත්‍ය තේරුම් ගන්න අපි කොහෙන්ද? සත්‍ය තේරුම් ගන්න වෙන්නේ හැම තැනින්ම අල්ලගත්ත දේවල් ටික අතහැරපු තැනින්. නිවන තියෙන තැනක් නැහැ, නිවන පවතින තැනක් නැහැ කිව්වහම පවතින දේවල් අල්ලගත්ත එක අතාරින්න වෙනවා. මමය කරන අතහැරීම නම් මේන වග කරුණාවෙන් මතක තියාගන්න ඕන. මමයා කරන අතහැරීම නෙමෙයි. ඒක වැඩක් නැහැ. මේ ඇත්තන්ට යම් අවබෝධයේ ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදයට හේතුව මමයා අතහැරීම. එහෙම නැත්තම් තමන්ට තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැති එකට පළිය දේශකයාට දාලා ඉන්නවා. තමන්ගේ අත දිග මදි නිසා තමන්ට තේරෙන්නේ අහුවෙන්නේ නැත්තේ. ඈ? නමුත් ඒකේ දොස් කියන්නේ මොකද? ඔව්. අර අපේ රටේ මිනිස්සුන් ඈදෙන්නේ වැස්සත් වරද දේශපාලනේ, නොවැස්සත් වරද දේශපාලනේ, බඩගියත් දේශපාලන. ඒ වගේ මේ බන තමයි ඔක්කොම. මටත් ඒ වෙලා තියෙනවා. අවබෝධ වුන් නැති වුණත් ඒ වරද බාම්දුරුවන්ගේ එක්කෙනෙක් දවසක් බඩ ගියපු එකත් මට දැම්මා. ළඟදී ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්ත විතරේ බඩ යන්න පටන් ගත්ත කිව්වා. මම ඔබ බණ අහලා බඩ ගියපු කෙනෙක් නෑ ලෝකේ. එහෙම කාටවත් කියන්නේ නෑ. ඔයා මොකක් හරි වෙන මොකක් හරි එකක් වෙන්නේ බඩේ දෝෂයක් නෑ නෑ. ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්ත ගමන් බඩ යන්න පටන් ගත්ත කිව්වා. මම ගෝ මගුල් ගෙදරක ගියා. මගුල් ගෙදරක ගිහිල්ලා නම් ආව තමයි කිව්වා. මම ගෝ එනම් ජරාවක් කන්නේ තේන්නේ. ඒකත් මගේ account එකට දාන්නේ. වෙන මොකක් හරි එකක් වුණා නම් එහෙම ඒකත් ළමයි හම්බුනොත් එහෙම ඒවත් ඩයි දැන් ආම්තර බනාන පටන් ගත්තේ ඉතින් ළමයි හම්බෙන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒ නිසා හරි හරි බහානක තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේ තමන්ගේ දෝෂේ තමන් තේරුම් කරගන්න තමන්ගේ ගැටලුව මේක මගේ නෙමෙයි මේ ත්‍රිපිටකේ ඔක්කොම තියෙනවා. ධම්මපදයේ හැම ගාථාවකම නිවන තියෙනවා. මේ කියන හැම වචනයකම මේ නිවන ධර්මයේ තියෙනවා. ඒක විදර්ශනාවෙන් තමයි අල්ල ගන්න ඕනේ. විදර්ශනා කරන් මමයා කියන තැනටපත් නොවි විදර්ශනා කරන්න ඕනේ. මමයා විදර්ශනා කරනවායි කියලා එකක් තියෙනවා මමත්වයෙන් වෙනම. මමයා කියන තැනටපත් නොවි විදර්ශනා කරන්න. ඊට පස්සේ මම අවබෝධ කරගන්නවායි කියලා දේවල් ටිකක් තියෙනවා. මමත්වයෙන් තොරව අවබෝධ කරගන්න දේවල් ටිකක් තියෙනවා. අන්න මමත්වයෙන් තොරව අවබෝධ කරගන්න දේවල් වලට යන්න ඕනේ. අර අසංකාරික සිත්සා අසංකාරික සිත් ඒක තියෙන එච්චරයි. සංස්කාර වශයෙන් රැස් වෙන එකතු කිරීමකුත් තියෙනවා. අසංකාරික වශයෙන් අපිට අවබෝධ වෙන සත්‍ය ලෝක සත්‍යෙකුත් තියෙනවා. ලෝක සත්‍ය අසංකාරික ලෙස අවබෝධ වෙනවා. නිවන අසංකාරිකයි. වෙන මුඛවත්ම ඕනේ නැහැ කියනවා. අකාලිකයි කියන දේ දැක්කනම් ඒ ඇති හොඳටම ඇති. අකාලිකයි කියන දේ තේරුම් ගන්න ඔබ අකාලික වෙන්නේ. අය වෙන මුකුත් බණ වුණද බලන්න. කාලකන්නින්ට කොච්චර කිව්වත් මුන් අකාලික වෙන්නේ නැති හැටි. මුන් කාලයම කකා ජීවත් වෙන නිසා කියනවා කාලකන්ණියා කියලා. ඕක රහතන් වහන්සේලා හදපු වචනයක්. කාලකන්ණිය කියලා කියන්නේ මොකද? කාලය අනුභව කරමින් ජීවත් වෙන කෙනා. ඒකෙන් අදහස් වෙන්නේ ඒ කියන උත්මය කාලේ ඉක්මවුවයි කියන එක. ඒගොල්ලෝ කාලේ කන්නේ නැහැ කියලා කියන්නේ. දැන් කාලේ ප්‍රයෝජන ගන්නවා කියන එක නෙමෙයි කාලේ ඉක්මවු කියන ගැඹුරු අර්ථය. උන්වහන්සේලා තුන් කල දක්නා නුවණ නෙමෙයි ඇත්ත වශයෙන්ම තුන් කාලේ නිදහස් වූ නුවණ තියෙන්නේ. ඒ නිසා අර විදියට මේ වචනේ තේරුමත් ඒකම තමයි. තුන්කල් දක්නා නෝන කියන්නේ තුන්කල් හිම නොඇලී වාසය කිරීම. නොඇලීම කියලා එකකුත් නැහැ, වාසය කිරීම කියලා එකකුත් නැහැ වෙනතුනේ මේ තුන් කාලේ ඉක්මවුවට පස්සේ. තුන් කාලේ ඉක්මවුවට පස්සේ තුන් කාලේ කියලා එකක් නැහැ. ඊපස්සේ ආලංග පවතින්නේ ලෝකයා කාලිකයි. අතීතයක් නෑ, අනාගතයක් නෑ, වර්තමානයක් නෑ. අතීතයක් නෑ, අනාගතයක් නෑ, වර්තමානයක් නෑ. ඒ රහතුන්ගේ පැවැත්මේ දර්ශනය බලන්න ඔබටත් ඒ සුවයේ ගුණය ඈතින් වැස්සක් වහිනකොට පොඩි වැහි සුවඳක් එනවා වාගේ හරි ඔබට දැනනවද බලන්න අතීතයක් නෑ අනාගතයක් නෑ වර්තමානයක් නෑ වෙන භාවනාවල් තියෙන අතීතෙත් නෑ අනාගතෙත් නෑ වර්තමානයේ සංවර වෙන්න කියලා මේ එහෙම නෑ මේ අතීතෙත් නෑ අනාගතෙත් නෑ වර්තමානයක් නෑ එතන සංවරය තියෙන්නේ අන්නේ සංවරය ඔබ තුල ජනිත කරගන්න මමයා වෙන්න එපා මේදී අපි භාවනා වශයෙන් කොයිම වෙලාවකවත් කියලා දෙන්නේ නැහැ හිතන්න තහනම් කල්පනා කරන්න තහනම් තියාගෙන ඉන්න ඕන මනස ශූන්‍යව එහෙම පාඩමක් උගන්වන්නේ නැහැ වර්ධවා ගත්ත අය තමයි ඔය කරන්නේ ඔබට හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් කැමති දේ බලන්න පුළුවන් කැමති දේ අහන්න පුළුවන් දැන් කැමැත්ත ඇති වෙලානේ තියෙන්නේ දැන් දොළ දුක හැදුනහම අම්ම කෙනෙකුට අපි ගිහිල්ලා ගියොත් අම්මා දොළ දුක විදර්ශනා කරන්ද අඹ වැඩන්නේ අඹ කුණු වෙනවා අඹ වල පණුව ඉන්නවා මේකයි අඹ හොඳ නෑ ඔබට කාබයිට් ගන්නවා ඒ මේ කියලා දැන් අඹ ඕනේ නෑ නේද එහෙම හරියන්නේ නෑ මිනිස්සුන්ට ඒ අඹ කන්නම ඕන කෑවට පස්සේ ඔන්න දොළ දුක හරියනවා මොකද්ද ඒ දොළ දුක කියන එකේ තේරුම දෙදෙනෙක්ගේ ආසාවනේ දරුවාගේ සහ මවගේ ආසාවලු දෙදෙනෙක්ගේ ආසාව දොළ දුක ඉතින් මේ මේක අර සේවනයෙන් ප්‍රහාණය කරන ක්‍රම වේදේ එතන භාවිතා කරනවා මොකද්ද වැඩි ඉවරයි සම්බුල් අවශ්‍ය කරන જાතිය කියන්නේ අපු ගමගේ සන්තෝෂ හිත සහැල්ලු ඉතින් ඒ නිසා හිතන්න දහනමක් නෑ දැන් හිතාගෙන ඉඳි මාර්ගඵලලාභින් හිතන්නතු වෙන්නද කියලා හිතනවා දැන් අපි තරහ ගන්න එපයි කියලා කියනවා තරහ ගන්න ඕන තැන්වලදී ක්‍රතු කට පනින්න තරහ ගන්න කිසි ප්‍රශ්නයක් නෑ ඇයි එහෙම කියන්නේ ඔබ තරහ නොගත්තොත් යහපත් උදවිය තරහ ගන්න ඕන අයහපත් උදවියට වඩා ඇයි ලෝකේ යහපත දිනන්න ඕන නිසා දැන් අපි තරහ ගන්න එපා කියලා උගන්වනවා. උගන්වලා යන උපාසකාම බස් එකේ. පිටිපැත්තෙන් ඇවිල්ලා ජැක් එකක් වදිනවා. ජැක් එක දිහා තරහ ගන්න පුප්පල බලනවා. පිටිපස්සෙන් ඉන්න එක්කෙනා කියනවා, "ඇයි භාවනාව දිගන්නේ නැද්ද තරහ ගන්න එපා කියලා?" ඇත්තනේ එන තරහ ගන්න එපා කිව්වනේ. ඒක දෙනතු යන්න තියෙන්නේ. ඈ ඉදිරි සල්ලි ටික දෙන්නේ නැහැ. තියාගෙන ඉන්න ඊළඟ බස් එකේ යන්න විදියකුත් නැහැ. ඒ වගේමඩි ගෙන්නේ නේද අමුදු තරහ ගන්න එපා කියලා. කේන්ති ගන්න පොඩ්ඩක් ඉන්න. මාර්ගල්ලි ආවම දෙනකම්. ආදල්ලි ආවම දෙනකම් නෙවෙයි ඕම අමතක වෙනවා. ඒක අමතක වෙනකන් ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ නේද? ඒක වෙන වැඩි. ඒක ප්‍රශ්නේ නේද? ඉතින් තරහ ගන්න එපා කිව්වම ඒක වාසිය කාටද? ඊළඟට ඉවසන්න එපාලු. මේක මාර වැඩක් නේ. කිසි දෙයක් මේ ඉවසන්න ඕනේ නැහැ. මොකටද ඉවසන්නේ? ඉවසනවා කියන්නේ යම් කිසි දෙයක් උසුලා ගන්න එක, දරා ගන්න එක නෙමෙයි. මොකටද දරා ගන්න කිසි දෙයක්? උසුලන්න ඕන දේවල් තියෙනවා, විසඳුමක් නැති දේවල්. අන්න ඒවා අපිට උසුලගෙන ඉන්න සිද්ධ වෙන එක ඇත්ත. විසඳුමක් තියෙන දෙයක් උසුලාගෙන ඉන්න එකේ තේරුම නෑ. දැන් තරහ ගන්න එපා කියවුවහම අපේ මිනිස්සු මොනවද කියන්නේ? පව් කරනෝ, මේ පව් කරන මිනිස්සු කියනෝ අපිට ඕගොල්ලන්ට කියලා තියෙනවා නේද බුද්ධාගමේ තරහ ගන්න එපයි කියලා. ඊට පස්සේ අපේ තියෙන පන්සල් අය මේ ඉඩම් ටික පවා අල්ල ගන්න හදනවා අල්ලගෙන කියනවා ඒගොල්ලොම කියනවා අල්ල ගන්න කට්ටිය සාමුදුරුවෝ පොඩු දොච්චර පන්සල් ලෝන්නේ නෑ නේද කියලා. හාමුදුරුවෝ කියලා තියෙන තණ්හාව ඉවත් කරන්න නේද කියලා. ඒ කියන්නේ තණ්හාව තියෙන මිනිස්සු අර තණ්හාව නැති මිනිස්සුන් ළඟ තියෙනදී ඔව් ගන්නවා. මේ මෙහිම අසාධාරණයක් සිද්ධ වෙන පසුබිම මෝඩ බණක් ධර්මයක් මේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නෑ. අර වගේ තැනකදී කන පැලෙන දෙකක් ගහන්න ඕන කියලාට. සියලු සත්‍ය සූපත් වේවා කියලා හැබැයි ගහන්න ඕන නේද? නැත්තම් හොඳ නැහැ තරහින් ගැහුවා කියලා හිතයි. ඔව් සියලු සත්‍ය සූපත් වේවා කියලා දේන දෙකක් ඩොම් ගා. මොකද කියලා ඇහුවොත් නෑ ඉතින් ආයේ සූපත් වීම වෙනස තමයි මේ ගැහුවේ මේකයි කියලා තරහට නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ අධර්මවාදී බලවේගවලට යටත් වෙන්න වහල් වැඩ කරන්න මේ මෝඩ බුද්ධඝම විසින් අපිට ඉගෙනුවා. එහෙම නෙමෙයි අධර්මවාදී බලවේග පාය මාර්ගිකව හා ශක්ති සම්පන්නව යටපත් කරගෙන තමාගේ ධර්ම බලවේගයේ ශක්තිය ඉහළින්ම තියාගන්න. ඒ නිසා ධර්ම අවබෝධය වෙච්ච අය ධර්ම අවබෝධය වෙච්ච නැති අයට වඩා බොහොම ඉහළින් ඉන්න ඕන ආඩම්බරයෙන් ඉන්න ඕන. ඇයි මොකද අනවබෝධයේ කෙනෙකුට මේ වඩා මේ වෙන්නේ ශිෂ්‍යයාට වඩා ගුරුවරයා හරි විශිෂ්ටන්ද මෙන්න ඉන්නේ. ඈ ශිෂ්‍යයාට නැමි නැමි ඉන්නේ නෑනේ ගුරුවරයා. ගුරුවරයා කියන්නේ ගුරුවරයා ඉහළින් ඉන්නේ. ඈ රජතුමා කියන්නේ එහෙමයි. රජතුමා පිරිසට වඩා ඉහළින් ඉන්නේ. ඒ වගේ අවබෝධය ලැබිච්ච කෙනා අනිත් අනවබෝධයේ පුජ්‍යලයට වඩා ඉහළින් දකිනවා. තර්ක නෙමෙයි ඕන එකක් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් අපිට කිව්වොත් මේ ඉවසන්න කියලා නේද? ඒ කියන්නේ එයාගේ අර පුතජන මතේ අපි පිළිගන්න ඕන. අපි මේ සද්ධර්මයේ මතේ නිහඬ කරන්න කියලා කියන්නේ එතකොට. එහෙම කරන්න එපා. ඉවසිය යුතු ධර්ම තියෙන. ඉවසිය යුතු යහපත් දේ පමණයි. අයහපත් දේ ඉවසන්න එපා. ඔබට ලස්සන මල් වගුරක් දුන්නොත් ඔබ කැමති නම් ඔබට ඒක ලස්සනින් ඉවසන්න පුළුවන් ගන්න පුළුවන්. ඔබට බළු බෙට්ටක් අතලා දුන්නොත් ඔබට කියන්නේ කාට හරි කියන්න පුළුවන් මේකත් ඉවසන්න කියලා. නෑ ඔබ ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒකට පාපාරක් ගන්න. ආනන්ද හැමදෙරගේ මන මීට අවුරුදු 50කට විතර කලින් හම්බුණා නේද? ෂෝක් කියන මීට වඩා රැහෙන දියුණු වෙන. අන්නේ උජුපටි බන්න භාවයේ තියෙන්න ඕන. මේක කොහොමද? පාපිස්සක් වෙන්න කිව්වා. ලද දෙයින් සතුටු වෙන්න කිව්වා. ඉවසන්න කිව්වා. හැමදේම ඉවසන්න කිව්වා. අත්හරින්න කිව්වා. මොකටද අත්හරින්නේ? කිසි දෙයක් අත්හරින්න එපා. සත්‍ය අවබෝධය කියන්නේ මුළු ලෝකෙම අත්පත් කර ගැනීම. කිසි දෙයක් අත්හැරීම නොවේ. මුළු විශ්වයම අත්පත් කර ගැනීම. තව පොඩ්ඩයිනේ පර්චස් 10යිනේ අත්පත් කරන් ඉන්නේ. 20යි 30යිනේ. එහෙම නෙමෙයි මුළු ලෝකෙම මුළු විශ්වයම ඔබ අත්පත් කරගන්න. පුළුවන් ද අභියෝගේ බාර ගන්න? යස් මට පුළුවන්. එනික පර්චස් 10කට කවුරු හරි එක ගැටෙන්න එපා. තණ්හාවේ මුළු විශ්වයම එක කල්පනා කරලා මුළු විශ්වයම අත්පත් කරගන්න. මේ පර්චස් 30-40කට මේ තණ්හාව ලෝභ කන් හදා ගන්න නැතු. මුළු විශ්වයම අත්පත් කර ගැනීම. විශ්වවාසිකයෙක් වීම. විශ්වයම අත්පත් කරගත්තොත් එමේ මිනිස්සයා සෑහීමටපත් වෙනවනේ. මේන සෑහීනකම තියෙන පොඩ්ඩක් තියෙනවා මට වඩා අරුත තියෙනවා කියන මානසික මට්ටමේ. මට වඩා අරූට නෙමෙයි මට වඩා අර තැනත්තාට. හැබැයි හිතන ක්‍රමේ නම් අරග මට වඩා අරූට. නමුත් ඉතින් සම්භාවනීය විදිහට කියන්නේ මේක මට වඩා අන් තැනත්තාට තියෙනවා. ඒ වගේ වහම මේ ඇතුලේ අර රිදම් එකේ යන මනසට ඒක හරියන්නේ අරක තමයි ඇත්ත කතාව. මනුෂ්‍යයා සෑහීමටපත් වෙනවා. මුළු විශ්වයමත්පත් කරගත්තාට පස්සේ එයා සෑහීමටපත් වෙනවා. එයාට මේ ලෝකේ දෙයක් ඕනේ නෑ. මොකද ඔහුගේ ආධ්‍යාත්මය තුළ මුළු විශ්වයම පවතින නිසා. සම්මුතිය සම්මුතියක් හැටියට ඔය තිබුණා, ඒක තිබුණා නැතා ඕක ස්වභාව ධර්මයේ විශ්වයේ පවති. කාටවත් ඒව අත්පත් කරගන්න බෑ. කිසි කෙනෙකුට මගේ ආගම කියලා දෙයක් අකින්නත් බෑ, මගේ ජාතිය කියලා දෙයක් අකින්නත් බෑ, මගේ රට කියලා දෙයක් අකින්නත් බෑ, මගේ ඉඩම කියලා දෙයක් අකින්නත් බෑ. නමුත් පුරුදු කරන්න සමාජෙන් කොහොමද? මේක උඹේ දොර, මේක උඹේ දේපල, මේක උඹට අනාගතය අයිති වෙන ඒවා, මේ උඹේ දේවල් ගේ කියලා රගපන් විල පුරුදු කරන. කිසි දෙයක් රකින්න බෑ. මුළු විශ්වයම ඔබට අයිති ස්වභාව ධර්මය තුළින්. එතකොට අඥාන පටු ස්වරූපේ මිනිස්යාගේ තමයි ඔහු ටිකක් අල්ලන්නේ ඉන්නෝ. සත්‍ය අවබෝධ වෙච්ච කෙනාගේ ස්වරූපේ තමයි ඔහු මුළු විශ්වයම අල්ලගෙන ඉන්නේ. විශ්වයම අල්ලගත්තාම සෑහීමටපත් වෙනවා, ටිකක් අල්ලගත්තාම අසහනෙන් ඉන්න කොනක් අල්ලා. දැන් අපේ මිනිස්සු එකනේ රටක් අල්ලා, ජාතියක් අල්ලා. එතකොට අපේ මිනිස්සුන්ගේ අතහැරුනේ මොකද්ද? ලෝකය කියන ගත හැරුණා. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතහැරෙන්නේ මොකද්ද? ජාතිය කියන එක අල්ලගත්තාම. එක එක අපේ බෞද්ධ ජාතියේ විතරක් නෙමෙයි මම මේ කියන්නේ, අනිත් ජාතීන්ටත් එක්ක. බෞද්ධ ජාතියේ තියෙන වර්ගවාදීත්වයට වඩා ජාතිවාදීත්වය අනිත් අය ළඟ මේ 100,000 ගුණයකින් තියෙනවා. මොකද බුද්ධාගම තුලින් කොහොම හරි මෝඩ කළා හරි අන්ධ කළා හරි ඒක අඩු කළා තියෙනවා. මොකද දැන් තියෙන්නේ? මනුෂ්‍යත්වය. ජාතිකත්වයක් ලෝකෙ ඇද වෙනකොට නැති වෙනවා. මනුෂ්‍යත්වය ආගමිකත්වය නිසා ලෝකෙ මිනිස්සුවගේ නැති වෙලා තියෙනවා. මනුෂ්‍යත්වය. ඒ කියන්නේ හැම දෙයක් තුලින්ම අවසානයේ මනුෂ්‍යත්වය තිබුණත් මදි. අවසානයේ අර නිර්වාණ සත්‍ය, ස්වභාවික සත්‍ය කියන එක මනුෂ්‍යත්වයටත් වඩා ඉහළ තියෙන්නේ. එදෙන් දෙන්න ඕන. මනස පහළට බසින්නේ නැතුව ඉහළටම දර්ශනේ ඉඳලා උච්චම දර්ශනේ ඉඳලා බලන්න ඕන. අපි කෙනෙකුට නැමෙන්න නෙමෙයි, හැම විටම ඔහුට වඩා අභිභවායන්න බලන්න. හැම විටම ඔහුට වඩා අභිභවායන්න බලන්න. ලෝකයේ හමු වෙන හැම කාරණයක්ම නැවක් කෙනෙකුට හැම රලක්ම පෙරලගෙන යන්නාසේ ඔබ ජීවිතේ හැම දෙයක්ම අභිභවා දකින්න. අභිභව දකින්න 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 ලෝකෙ මොන තරම් හැඩයිද? කිසි දෙයකට යටපත් වෙන්න යටහත් පහත් ගති පැවතුම් තියාගන්න එපා. උසස් විශිෂ්ට වෙන්න හැම විටම. හැබැයි ඉතින් මේ ඔක්කොම ක්‍රියාත්මක කරන්න ඕන ඥානවන්තයෝ ඉස්සරහා, පඬිවරු ඉස්සරහා විතරයි. මෝඩයෝ ඉස්සරහට ගියාම මෝඩයාට අවශ්‍ය දේ දීලා එතනත් උසස් විශිෂ්ට වෙන්න ඕන ආකාරයට උසස් විශිෂ්ට වෙන්න වෙනවා. මොකද හේතුව මෝඩයාගේ පණ්ඩිත දේවල් හරියන්නේ නැහැ, පණ්ඩිතයාට මෝඩයාගේ දේවල් හරියන්නේ නැහැ. දැන් බලන්න ඔබේ මනසට මොනවද අඩුපාඩු කියලා. සම්පූර්ණ නිදහස තියෙනවා. න්‍යායක් පුරෝගණ යන්නේ ආර්ය ශ්‍රාවකයා. ඒ මොහොතේදී තමයි ඒ ගැන දර්ශනය ඇති කරගෙන ක්‍රියා කරන්න. පුතඥයා න්‍යායක් හදාගෙන යනවා. න්‍යාය බර. දෘෂ්ටි හදාගෙන ඉන්න දෘෂ්ටි බර. සංකල්ප හදාගෙන ඉන්න සංකල්ප බර. ඕක තමයි වේදනාව කියන්නේ. මේ දේ මගේ, මේ දේ මට අයිති නෑ, මේ දේ මට හිමි වේවි අහිමි වේවි කියන ඕම න්‍යායක් හදාගෙන. මේ විශිෂ්ට අවබෝධයෙන් යුක්ත තැනත්තා න්‍යායක් හදාගෙන නෑ. පියවරෙන් පියවර විචක්ෂණය වෙනවා මිසක් මේකට උත්තරේ මේකයි, මේකට විසඳුම මේකයි, මේක මේ ආකාරයේ විය යුතුයි, මේක මේ ආකාරයේ විය යුතුයි, මේක මෙසේ නොවිය යුතුයි, මේක මෙසේ විය යුතුයි කියලා දෙයක් නැහැ. ලෝකය වෙනස් වෙනවා, පිට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේ තුල ඒ මොහොතට විසඳුම කියන එක දකින්නවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. තේරෙනව නේද? හුදු ධර්මය කියන්නේ මනස නිකන් එකඟ කරගෙන ගැනීම නෙමෙයි. පුළුල් දාර්ශනිකයෙක් ලෙස ක්‍රියා කිරීම. පඬිවරයෙක් ලෙස ක්‍රියා කිරීම, දැකීම, සිතීම, දර්ශනය කිරීම. කායික, මානසික, වාචික ක්‍රියාපද්ධතිය. විශිෂ්ට කෙනෙක් ඇසුවොත් ඔබෙන් ඇවිල්ලා ඔබට මමත්වය තියෙනවද නැද්ද කියලා ඔබ ලබා දෙන උත්තරේ මොකද්ද? බුදු කෙනෙක් ඇවිල්ලා ඔබෙන් අහනවා ඔබට මමත්වය තියෙනවද නැද්ද කියලා. එතකොට ලබා දෙන උත්තරේ තියෙනවා කියලා. හොඳයි, ඔබට මමත්වයේ නැත්නම් ඔබ ලබා දෙන උත්තරේ කුමක්ද? මමත්වයේ නැත්නම් ඔබට ලබා දෙන්න තියෙන උත්තරේ නිහඬ බව පමණයි. සමත්ය නැත්නම් එතන හඬක් නගන්න බෑනේ. සිතෙහි කෙලෙස් බර අඳුනහම තමන්ට තියෙන දේ තමයි ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ අරමුණක එකඟ වීම කියන එක වෙන වෙන භාවනාවල් වල තිබුණත් මෙතන හේ සංවරය සංසුන් බව. එතන ප්‍රීතිය තියෙනවා අර කෙලෙස් ධාමයන් නැති නිසා, සුඛය තියෙනවා කෙලෙස් පර නැති නිසා, ඒකාග්‍රතාවය තියෙනවා හරි ඉක්මනින් සංසුන් වෙන සංවර වෙච්ච ගතිය තියෙනවා. ඒක තමයි තමන්ගේ ධනය. තමන්ගේ ධනය දිගින් දිගින් දිගට වැඩි දියුණු කරගන්න මොනවද? ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය වර්ධනය කරගන්න. හැබැයි ඔය කිසි තැනක මමය තියාගන්න එපා. මමය තියාගත්තොත් දෘෂ්ටිය තද වෙනවා, හිර වෙනවා. කරනව වේවා, කියනව වේවා, බලනව වේවා, සිතනව වේවා, ඕන දෙයක් මම දෘෂ්ටියේ පාර්ශවයට නොවැටිය යුතුයි. මුලදී කිව්ව සැනින් ඔබට මමත්වයෙන් තොර වෙන්න බැරි බව අපි දන්නවා. ඒ නිසා ක්‍රමානුකූලව පුරුදු වෙනකොට සම්පූර්ණේ මමත්වේ නැත්ව ඉන්ද්‍රියන් තුල, සදායතන තුල, අකාරිකත්වය තුල, නිරෝධය තුල වාසය කිරීමට යම් දවසක ඒ පුහුණුව, ඒ හැකියාව ඔබට ලැබෙනවා ඇති. ඒ ඔබට ලැබෙනවා ඇති කියලා කිව්වට ඒ වචනේ බොරු. ඔබ කියලා කෙනෙක් හැටියටවත් ඔබට ඒ ලැබීමක් වශයෙන් ලැබෙන්නවත් නැහැ. කෙනා නැති තැනින් පවතින ධර්මයේ කියන්නට වචන නැහැ කියන්නේ ඔය නිසා තමයි. එදාට කෙනෙක් පුජ්‍යලේ සත්වයක්, ආත්මයක්, මම මගේ කියා කියා කියන තැනකින් නෙමෙයි ඔබ උපදින්නේ, නැති තැනකින්. අන්න මම මගේ ආත්මය කියන නැති තැනින් ඉපදිලා සද්ධර්මය අහනෝ, සද්ධර්මය කියනෝ, සද්ධර්මය තුල පවතිනෝ, සද්ධර්මය තුල ජීවත් වෙනෝ. යාට දැනෙන්නේ ප්‍රීතිය, සුඛය, සංවර බව පමණයි. සන්න කාලයක් භාවනා වේදනා සංවර මඟ පුරුදු කරනවා, සිල්වත් මඟ පුරුදු කරනවා, නිරෝධය මඟ පුරුදු කරනවා. භාවනාවේ ප්‍රතිඵලය, ප්‍රතිපාදය සංවරකමයි, නිවුණු බවයි, සංසුන් බවයි, සංයෝජන දුරු බවයි. ඉසේ නැතුව වෙන කාරණයක් නොවේ. එනිසා ඒ කරුණු ධර්මය තුළ ප්‍රගුණ කරගන්න පින්නට අවශ්‍ය කරන දහම් දැනුම, අවබෝධය වඩ වඩාත් දියුණු පමුණු වේවා කියන ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි.